අද 2023 ඔක්තෝබර් මස 29 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නට සඳහා වන වැඩසටහන් මාලාවේ 163 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයේ සහභාගී වන නම කියන අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. එවගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාද පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට දුරස්ථ සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. දෙවනුව සතිමත් වාර්තා සහ වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත්, අවසානයේ පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විච්ඡති දම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අපි හැම දෙනාම යම් කිසි විදියක ප්‍රතිපදාවක පුහුණුවක යෙදිලා ඉන්න පිරිසක්. එතකොට ඒ විදිහේ ප්‍රතිපදාවක පුහුණුවක යෙදෙනකොට යම් කිසි විදියක දුකසේ අවබෝධ කළ යුතු ධර්මයක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. එතකොට මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන දුකසේ අවබෝධ කළ යුත්ත කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ ප්‍රවේශයක් ගන්නේ කොහොමද? කතමේ ඒකෝ ධම්මෝ කතමේ ඒකෝ ධම්මෝ දුප්පටි විජ්ජෝ. මේ විදිහට තමයි ප්‍රශ්නයක් විදිහට අහන්නේ. දුප්පටි විජ්ජෝ කියලා තමයි විමසන්නේ. දුකසේ අවබෝධ කළ යුතු එක් ධර්මය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. එහෙම ප්‍රශ්නයක් අහලා ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි ආනන්තරිකෝ චේතෝ සමහදි. අනේ ආනන්තරික නමැති චේතෝ සමාධිය දුකසේ අවබෝධ කළ යුතු දෙයක් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මොකද්ද මේ ආනන්තරික චේතෝ සමාධිය කියන ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඉතින් මේ ආනන්තරික කියන වචනේ අදහස තමයි අතරක් නැතිවම වගේ අදහසක් ඒ තුළ තියෙනවා. එතකොට මේ අතරක් නැතුව පමුණෝන ගතියක්, අතරක් නැතුව ඇති කරන ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට දැන් ආනන්තරික පාපකර්ම ගැනත් අපි සඳහන් කරනවානේ. එතකොට ආනන්තරික පාපකර්මයක් කියන්නේ මොකද? අතරක් නැතුව, අතරමැද ඉඩක් නැතුව කෙලින්ම අපාසහගත කරනවා. ඊළඟ භවයේදී අපායට කැප වෙලා ඉවරයි, නියත වෙලා ඉවරයි. එන්නේ විදිහේ අදහසක් ආනන්තරික කියන වචනේ තියෙනවා. එතකොට මෙතනත් අන්න මේ ආනන්තරික චේතෝ සමාධිය අතොරක් නැතුව පමුණුවන චේතෝ සමාධිය වගේ අදහසකින් අපිට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන ධර්මතාවය දුකසේ අවබෝධ කළ යුත්තක් කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් අපි අද දවසේ යම්කිසි වෙලාවක් අරගෙන මෙන්න මේ කී දේ අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට හැකියාවෙන් පැහැදිලි කරගන්න උත්සාහයක් දරමු. සාමාන්‍යයෙන් අපි මේ විදියට හිතමු, දැන් මේ පුහුණුවකට භාවනාවකට යොමු වෙන කෙනෙක් අන්න තමුන්ගේ ප්‍රතිපදාව පුහුණුව ටිකෙන් ටික වඩා ගන්නවා. ඒක ක්‍රමානුකූල ගමනක්. ඒක ඉතින් වෙන කාටවත් දෙන්න බෑ. තම තමුන් ටිකෙන් ටික හුරු කරගත යුතුයි, පුරුදු කරගත යුතුයි. ඉතින් ඒ සඳහා යම් කිසි විදියක දෙන කෙනාගේ ශක්තිය අනුව ඒ කෙනාට ගෙතෙන මාර්ගය නැත්නම් ලැබෙන මාර්ගය ටික ටික වෙනස් වෙනවා, අඩු වැඩි වෙනවා. ඒ විදිහේ ස්වභාවයක් අපි ළඟත් තියෙනවා. අපි අපිට අනන්‍ය වූ පාරක තමයි අපි ගමන් කරන්නේ. එතකොට එන්නේ විදිහේ අනන්‍ය වූ ස්වභාවයක් අපි ළඟ තියෙනවා නම්, එතකොට මේ ධර්මයේ සාක්ෂාත් කරන්න, මේ හිත තුළ සැනසීමක් විවේකයක් ළඟා කරගන්න දරන මේ උත්සාහය, කරන මේ ප්‍රතිපදාවත් අන්න එක එක පුද්ගලයාට අනුව එහෙම එහෙ වෙනවා, වෙනස් වෙනවා. ඉතින් ඒ පිළිබඳ මෙන්න මේ විදිහට හතරකට බෙදලා කොටස් හතරක් විදිහට ප්‍රකාශ කරනවා. මොකද්ද කියනවා? දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා, දුක්ඛා පටිපදා කිපා විඤ්ඤා, සුඛා පටිපදා දන්දා විඤ්ඤා, සුඛා පටිපදා කිපා විඤ්ඤා කියලා ওই විදිහට මාර්ග හතරක් විදිහට පේනවා. ඉතින් මේකේ ටිකක් අමාරු වචන වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මේ පැහැදිලි කරගත්තාම තේරෙනවා බොහොම සරල කාරණයක් මේ කියන්නේ. මොකද්ද කියනවා? දුක්ඛා පටිපදාවක් ගැන තමයි මේ පළවෙනි දෙන්නගේ ස්වභාවය. ඒ කියන්නේ දුක්ඛ ස්වභාවයකින් තමයි ප්‍රතිපදාව ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මේ දුක්ඛ ප්‍රතිපදාව, ප්‍රතිපදාව දුකසේ කරන කෙනාගේ ස්වභාවය කොහොමද කියලා අන්න පැහැදිලි කරනවා. එතකොට කියනවා මේ කෙනාට තියුණු රාගයක් තියෙනවා. රාගෙන් පීඩා විඳිනවා. එතකොට මේ තියුණු රාගය නිතර නිතර ඇවිස්සීලා මෙයාට දුක් දොම්නස් ලබා දෙනවා. ඔන්න එයාගේ චරිත ස්වභාවය ගැන තමයි කියන්නේ. එයා රාග බහුල චරිතයක්. රාග බහුල චරිතේ හින්දාම එයාට මේ තියුණු රාගය නිතර නිතර ඉදිරිපත් වෙලා දුක් දොම්නස් ලබා දෙනවා, ළඟා කරනවා. ඊට පස්සේ කියනවා ඒ වගේම තව කෙනෙක් ඉන්න පුළුවන් තියුණු ද්වේෂයක් තියෙන, නිතර නිතර ද්වේෂ සහගත ස්වභාවයක් සහිත අන්න එක එක්කෙනා එක ගැටෙන, එක එක්කෙනාගේ වැරදි හොයන වගේ ගතියකින් මේ තැනැත්තා ගත කරනවා. එතකොට මේ ද්වේෂය නිසා අන්න නිතර නිතර මේ තැනැත්තාට දුක් දොම්නස් ඉදිරිපත් වෙලා එනවා කියලා අන්න එයාගේ වෙනම ස්වභාවයක්. ඊළඟට කියනවා තව කෙනෙක් ඉන්නවා තියුණු මෝහයක් තියෙනවා, මුලාවක් තියෙනවා තියුණු. අන්න මේ මෝහය ඉදිරිපත් වෙලා මෙයාව ඔය අනවශ්‍ය දේවල් ඔස්සේ ඔහි නිකන් ගමන් කරනවා, ඒ දේවල් ලොකු කරගෙන දඟලනවා, ඔය විදිහේ ගතියක් තියෙනවා. අනවශ්‍ය විදිහට මේ හිත වික්ෂිප්ත වෙනවා අනවශ්‍ය දේවල් ඔස්සේ. අර ඉන්නේ සමහරු කතා කරන්න ගත්තාම පටන් ගත්තේ එක තැනක, අහවර කරන්නේ වෙන කොහෙදෝ ලෝකයකට අරන් ගිහිල්ලා, අතරමැද බැලුවොත් එහෙම සම්බන්ධෙකුත් නැහැ, ගියපු පාර හොයාගන්නත් බෑ අතෙන්ට බලනකොට. ඉතින් මේ විදිහේ ස්වභාවයක් සහිත පුද්ගලයොත් ඉන්නවා. එතකොට මේ තැනැත්තට තියුණු මෝහයක් තියෙනවා. මේ මෝහය නිසා මේ තැනැත්ත නිතර නිතර දුක් දොම්නස් විඳිනවා, අර මෝහයේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට රාග, ద్వේෂ, මෝහ කියන ඒවත් තියුණු පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ ඒවා නිසා අන්න නිතර නිතර දුක් දොම්නස් විඳිනවා. දුක් දොම්නස් ඉදිනවා. එතකොට කියනවා මේ දුක්ඛා පටිපදා කියන්නේ මෙන්න මේ වගේ කට්ටිය. මේගොල්ලෝ මේ රාග, ද්වේෂ, මෝහ නිසා නිතර දුක් දොම්නස්, හටගත් දුක් දොම්නස් සහිත පුද්ගලයෝ. හැබැයි මේගොල්ලෝ මේ විදිහට දුක් ප්‍රතිපදාවක් අනුගමනය වුණත් මේ කට්ටියට අන්න මෙතනත් කාණ්ඩ දෙකකට පෙන්නනවා. දන්දහා විඤ්ඤා, කිපා විඤ්ඤා කියලා. ඒ කියන්නේ කෙනෙක් බොහොම හිමිහිට තමයි මේ ප්‍රතිපදාව වර්ධනය කරන්නේ. එතකොට දුකසේ තමයි පද වඩන්නේ. ඒ දුකත් සෑහෙන කාලයක් ඉඳමින් හෙමීට හෙමීට ටික ටික කරගෙන යන්න මේ තැනැත්තට සිද්ධ වෙනවා. අන්න එයාගේ ගමන හෙමින්. ඒ විදිහේ ස්වභාවයක් සහිතයි. තව කෙනෙක් ඉන්නවා අර විදිහේ දුක් සහිත ප්‍රතිපදාවක දෙන්නේ, රාගයෙන් පෙලිලා, ද්වේෂයෙන් පෙලිලා, මෝහයෙන් පෙලිලා මේ විදිහට දුක් සහිත ප්‍රතිපදාවක දෙනවා. හැබැයි යකිප්පා විඤ්ඤා මේ ෂණිකව කෙටි කාලයකදීම තමුන්ගේ මේ ගමන සාක්ෂාත් කරගන්නවා, මේ ගමන අහවර කරගන්නවා කියන අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට මා කාලය පිළිබඳ, එහෙම නැත්නම් මේ ගමන යැවෙන දුර පිළිබඳ අදහසකුත්, අනිත් පැත්තෙන් ඒ යන ගමනේ කටුකත්වය පිළිබඳ අදහසකුත් තමයි මේ සඳහන්නේ. ඊට පස්සේ කියනවා සුකා සුකාපටිපදා. සුකාපටිපදා දෙන්නෙක් ඉදිරිපත් කරනවා. ඒ දෙන්නගේ මොකද ස්වභාවය? මේගොල්ලෝ මේ තියුණු රාග ද්වේෂ මෝහ නැහැ ඒගොල්ලන්. එච්චර ප්‍රබල විදියට නැහැ, දැඩි දොම් දුක් දොම්නස් දෙන විදියට නැහැ. තියෙනවා, නමුත් අච්චර වෙහෙසකාරී ස්වභාවයකින් මේගොල්ලන්ට නැහැ. අන්න ඒගොල්ලෝ අඳුන්නන සුකාපටිපදා. දෙකට බෙදෙන්නේ කොහොමද? ඒ සුකාපටිපදාවත් කෙනෙක් අන්න හිමිහිට කාලයක් තිස්සේ හිමිහිට කළා 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 තමයි මේ යම්කිසි දෙයක් ළඟා කරගන්නේ. අන්න තව කෙනෙක් වේගෙන් ශීඝ්‍රව තමුන්ගේ ගමන කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ප්‍රතිපදා හතරක් විදිහට, ගමන් හතරක් විදිහට පෙන්නන්නේ මොකක්ද? මෙන්න මේ දුකසේ අවබෝධ කළ යුතු මේ ආනන්තරිකෝ චේතෝ සමාධි කියන ඒ තත්වයට යන ස්වභාවය. කෙනෙක් කෙනෙක් තම තමන්ගේ ප්‍රතිපදා වඩාගෙන යන හැටි. සමහරු යන්නේ දුකසේ. දුකසේත් බොහෝ දුරක් බොහෝ කාලයක් යන කට්ටිය සහ දුකසේ ටික කාලෙකින්ම ළඟා කරගන්න කට්ටිය. තව අන්න සුවසේ. සුවසේ කියන්නේ අර විදියට පීඩාවක් එහෙම ලොකුවට නැහැ. නමුත් බොහෝ කාලයක් යනවා. තව කෙනෙක් අන්න කෙටි කාලයක් යනවා. ඔන්න ඔය විදියට හතර විදියකට කඩලා පෙන්නනවා මෙන්න මේ ආනන්තරික චේතෝ සමාධිය. මේ බුදුරජාණන් වහන්සේ අමාරුවෙන් දුකසේ අවබෝධ කළ යුතුයි කියන මේ දේ කරා යන ගමන පිළිබඳ අදහසකුත් සඳහන් වෙනවා. අන්න තම තමුන්ගේ ස්වභාව අනුව, තම තමුන්ගේ චරිත ස්වභාවය අනුව අඩු වැඩි වශයෙන් මේවා ගැළපිලා එනවා. ඉතින් ඒ කොයි චරිත ස්වභාවය තිබුණත් ලැබිලා තියෙන එකනේ. එතකොට මේක නැතුව මෙහෙම වුණා නම් මම භාවනා කරනවා කිව්වට ඒක හරියන කතන්දරයක් නෙමෙයි. ඒ වෙනුවට අන්න අපි හිතමු මොනවා හරි තත්වයක් තම තමුන්ට ලැබිලා තියෙනවනේ. අන්න ඒක පදනම කරගෙන භාවනාවක් ප්‍රතිපදාවක් පටන් ගන්න. ඒක තමයි ක්‍රමවේදය. එතකොට අපි හිතමු ආධුනිකයට අපි කියනවා මේ විදියට දවසට විනාඩි 20ක් විතර ඇවිදින්, දවසට විනාඩි 20ක් විතර වාඩි වෙලා ඉන්න. ඒක නිකන් ජීවිතේ හුරුවක් පුරුද්දක් විදියට දිගට දිගට කරන්න කියලා. කරලා තම තමුන්ගේ අත්දැකීමක් බෙදා හදා ගන්න, යම්කිසි සාකච්ඡාවක උපදේශක යෙදෙන්න කියලා ඔන්න ඔය විදියට ප්‍රකාශ කරනවා. එතකොට එහෙම කාලයක් තිස්සේ කරනකොට අන්න තම තමුන්ට තේරෙනවානේ මොන විදියටද මේ ගමන වර්ධනය වෙන්නේ කියලා. එතකොට අර නිකන් කතාවට වගේ අහන්නේ කොහොමද කොතනින්ද මම භාවනාව පටන් ගන්නේ ස්වාමීන් වහන්සේ කියලා අහනවා. එතකොට කියනවා ඉන්න තැනින් පටන් ගන්න. වෙන කොහෙවත් නිකන් අමුතු ලෝකයකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්න බෑනේ. ඒ වෙනුවට ඉන්න තැනින් පටන් ගන්න. ඉන්න තැනින් පටන් ගන්න. ඒ ඉන්න තැනින් පටන් ගන්න එක තමයි ක්‍රමවේදී. ඒක අමුතුම කතන්දරයක්. සමහර කෙනෙක් අන්න කවුදෝ කොහෙදෝ අමුතු ලෝකෙක ගිහිල්ලා ඉඩක් ලැබෙන දවසට මම භාවනා කරනවා. මේ දරුවෝ තාම පොඩි, ඒගොල්ලෝ අවුරුදු 20ක් 25ක් වෙලා දීග දීලා ඒගොල්ලන්ගේ වගකීම් අහවර කරාට පස්සේ භාවනා කරනවා. ඈ දැන් පහුගිය දවසක මහත් එක්ක ඇවිල්ලා කියනවා මම කෙල්ලව දීග දුන්නා, දීලා ඔක්කොම වැඩ කටයුතු ඉවර කරා, දැන් මට භාවනා කරගන්න මේ වගේ වැඩකට යෙදෙන්න පුළුවන් වෙන්න. නමුත් දැන් ඒකේ දීගේ කඩාගෙන ආපහු ගෙදර ඇවිල්ලා දැන් ආපහු මුල ඉඳලා පටන් ගන්න වෙලාලු. නේද? එහෙම ප්‍රශ්නක් තියෙනවානේ. ගියපු එක ආපහු ඇවිල්ලා. එතකොට දැන් ආපහු කරපන්කෝ. ඉතින් ඒක නිසා ඔය කතන්දර සම්පූර්ණ වෙලා එනකන්, ඔය හඳ රාහු අල්ලනවා වගේ මේ ග්‍රහයෝග ගැලපෙනකන් ඉඳියොත් කවදාවත් කෙරෙන වැඩක් නෙමෙයි. ඒ වෙනුවට වැටි වැටි හරි කමක් නැහැ, වැරදි වැරදි හරි කමක් නැහැ, හත් පොලේ ගාගනිමින් හරි කමක් නැහැ. අන්න ටිකෙන් ටික පටන් ගත්තොත්, ඉන්න තැනින් පටන් ගත්තොත් අන්න ඒක තමයි ක්‍රමවේදය. ඉතින් යෙදිලා බලන්න. යෙදිලා බලන්න මට මොන විදිහේ ප්‍රතිපදාවක්ද දිහ හැරෙන්නේ කියන එක යෙදිලා බලන්න ඕනි. ඉතින් ඒ සඳහා දවසට විනාඩි 20ක් 30ක් වාඩි වෙලා ඉන්න, විනාඩි 20ක් 30ක් ඇවිදින්න, ඒ හුරුව හදාගන්න. ඒකට අමුතු දවසක් එනකන්, ප්‍රශ්න ඉවර වෙනකන්, නිදිමත හවර වෙනකන්, අතපය රිදෙන්නේ නැති තාක්කල්, ඒ වෙනකන් එහෙම ඉඳියොත් කෙරෙන වැඩ නෙමෙයි. මේ වෙනුවට වැඩේට බැහැලා කොහොම හරි කරගෙන ගියා නම් අන්න ශිල්පේ මතු වෙලා එනවා. ශිල්පේ ඇති වෙලා එනවා. දැන් සමහර කෙනෙක් කියනවා ගෙදර සක්මනක් නැහැ නේ හාමුදුරුවනි. සක්මනක් හදාගත්ත දවසට මම සක්මන් කරනවලු. මෙහෙ ඇවිල්ලා භාවනා කරන්නේ නැතුව සක්මන්වල දිගපළල මනිනවා. මේක අඩි 30ක එකක්ද, 60ක එකක්ද, 90ක එකක්ද කියලා අහනවා. ඊට පස්සේ පළල කොච්චරද අර වටේ තියෙන කෑල්ල කොච්චරක් දිග වෙන්න ඕනෙද පළල් වෙන්න ඕනෙද කියලා. ඔන්න ඔය විදිහට දැන් මේ ආපු දවස් කීපයක් භාවනා නොකර සක්මන් මැන්මැන ඉන්නවා. ඒ වගේ කට්ටිය තමයි රිට්‍රීට් වලට ගියාම සමහර කෙනෙක් අහනවා මට ගෙදර ගිහිල්ලා කරන්න කමටහනක් දෙන්න. යකෝ ඉතින් මෙහෙ ඉන්නකොට කරන්නේ නැති එකක් ගෙදර ගිහිල්ලා මොන කමටහන්ද? ඈ ඒ වෙනුවට අන්න මේ මම දැන් මෙතන පටන් ගත්තොත් තමයි. අදම කරොත් තමයි වෙන දවසක නෙමෙයි. මෙතනම කරොත් තමයි වෙන තැනකදී නෙමෙයි. මමම කරොත් තමයි වෙන පුද්ගලයෙක් වෙනකන් ඉදියොත් නෙමෙයි. අන්න ඒ විදිහට තම තමුන් මේ වැඩේ ආරම්භ කරොත් අන්න පාරක් ගෙතිලා එනවා. සක්මනක් නැති වුණාට කමන්නේ නැහැ. වත්තේ පිටියේ කොහේ හරි තැනක සමතල පොලවක් අල්ලගෙන ඇවිද්දා නම් ටික දවසකින් ස්වභාව ධර්මයෙන් සක්මනක් හදලා දෙනවා. පොලව ගෙවිලා සක්මනක් හැදෙනවා, අඩිපාරක් හැදෙනවා. ඒක බලාගෙන ඉන්න බැරි ගාය තියෙන එකෙක් අන්න මොකද වෙන්නේ? වැලි ටිකකුත් ඇවිල්ලා ගෙනහල්ලා නතර නෝ මේ මනුස්සයා සක්මන් කරනවා මෙතන දවස පුරාවට කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රමවේදිකින් කරොත් අන්න අංග සම්පූර්ණ විදිහට පටන් ගන්නේ. නමුත් ටිකෙන් ටික ඔන්න මොකද වෙන්නේ, හැකියාවක් ශක්තියක් දියුණු වෙලා එනවා. අන්න ඒක තමයි ක්‍රමවේදය. එතකොට කෙනෙක්ට තේරෙන ඔන්න මගේ ප්‍රතිපදාව දුකසේ තමයි යන්නේ. සමහර අවදිවලදී විශේෂයෙන් දුකසේ යනවා. මේ රාග ද්වේෂ මෝහ ඇවිස්සීලා මේවා මට වද දෙනවා, මේ විදියට වෙහෙස පීඩාව ඇති කරනවා කියලා මේ තැනැත්තට දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ අවදියේදී මට සමහර විට රාග ද්වේෂ මෝහ වලින් එච්චරම කරදරයක් නැහැ, මේ වගේ ස්වභාව වලින් මට එහෙම වද දෙන්නේ නැහැ කියලා දකින්න පුළුවන්. ඒ විදියට තම තමුන්ට තේරෙනවා මේ ප්‍රතිපදාව කරගෙන යනකොට අන මගේ ශක්තිය කොහොමද, මගේ ස්වභාවය කොහොමද කියන එක දැනගන්න පුළුවන්. ඒ දැනගත්තාම ඉතින් තව තව වැඩි වැඩියෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන යනකොට අන මාර්ගයේ දිග කෙටි බවත් හඳුනා ගන්න පුළුවනි. ඉතින් ඒකම තමයි ක්‍රමවේදී. දැන් ගොඩ දෙනෙක් දැන් ඊයේද ඊයේත් කෙනෙක් ඇවිල්ලා අවුරුදු 52යි කොහෙදෝ දෙපාර්තමේන්තුවක වැඩ කරනවලු. දැන් දවස් 14කට මේ නිවාඩු අරගෙන ඇවිල්ලි ඉවරලා මේ මනුස්සයා අහනවා මේ දවස් 3 4න් අර නික අපි කියන්නේ මොකද්ද මේ මෙතන කිව්ව විදියට කියනවා නම් අන්න ආනන්තරිකෝ චේතෝ සමාධියටම යන්න තමයි කල්පනාව. ඉතින් මං ගෝවා එච්චර හදිස්සි වෙන්න එපා මහත්තයා, ඉමීට යන්කෝ කියලා. මොකද දැන් යා මේ අවුරුදු 52ක් එක ඒවා කරලා කරලා ඇවිල්ලා මෙතන දවස් 14කට ඇවිල්ලා මේ දවස් 3 ඊද කොහෙද තාම? දවස් 3න්ම ආනන්තරික චේතෝ සමාධියට යන්න තමයි හදාන්නේ. ඉතින් අපේ මානසිකත්වයේ තරම බලන්න මේ විදියටද මේකට නිකන් මේ සලකන්නේ බලන්න මේ බුදුරජාණන් වහන්සේ කරන්න තියෙන හොඳම දේ, වටිනාම දේ, දුකසේ අවබෝධ කළ යුතු දේ කියලා පෙන්නපු මෙන්න මේ ආනන්තරික චේතෝ සමාධිය ලංකර ගන්නවා කියන දේ සඳහා අපි ආයෝජනය කරන්නේ අර අවුරුදු 52න්ම දවස් 14යි. ඒකිනුත් දවස් 3ක් විතර යනකොට බලනවා අර ශීඝ්‍ර විදියට කිප්පා විඤ්ඤා විදියට යන්න පුළුවන්. ඉතුරු ටික ආපම මට ගෙදර ගිහිලා ඉන්න පුළුවන්. එතකොට ඉතුරු දවස් ටික නිවාඩු කාලේ නිවාඩුවක් ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට තමයි කතාව. ඉතින් ඒ වගේ කෙනෙක්ට කියන්න ඕනේ, හරි ඔය දැන් අවුරුදු 52ක් තිස්සේ කරපු ඒවා තියෙනවනේ. ඒවා ශිල්පී වුණත් ළඟා කරගත්තේ දවසෙන් දෙකෙන් නෙමෙයිනේ, කාලයක් තිස්සේ කරලා. ඒ විදියට තමයි ඔය හැකියාව රැකී ආරක්ෂාවල වුණත් වර්ධනය වෙලා ආවේ. ඉතින් ඒ විදියටම මේකටත් කාලයක් දෙන්න ටිකෙන් ටික. අවුරුදු 52ක්ම යන එකක් නෑ සමහර විට. නමුත් කරලා බලන්න එපා ටික ටික. ඒ ඉඩකඩ දෙන්න එපැයි. ගහක් හැදෙනා වගේ තමයි මේකත් හැදෙන්නේ. ගහේ අතු එළියට ඇදලා ගන්න බෑ. ඒ වෙනුවට ගහට අවශ්‍ය වතුර පෝර, ඉරේලිය ඒවා ලැබෙන්න සලස්සලා පොඩ ඔහේ ඉන්න දෙන්න ඕනි. දවස ගානේ වැලුවට කෝ හැදෙන්නෙත් නෑ. එහෙම කට්ටියත් ඉන්නවනේ. මොකක් හරි එකක් හිටවනවා. හිටෝල දවස ගානේ මේක ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. තන් දැන් වැවිලාද කියලා. එන්න ලෙඩ වෙනම ලෙඩක් හැදෙනවා ඒ වගේ වුණාම. ඒ වෙනුවට වතුර ටික, පෝර ටික, ඉරේලියේ අවශ්‍ය දේවල් ටික කරලා පොඩ්ඩක් අමුගේ වැඩක් කරගෙන ඉන්නකෝ. අමතක කරලා ඉන්නකෝ. ඒ විදියට දිගට කරන්නකෝ. අවශ්‍ය දේ කරනවා. සක්මන් පරියන්ක විදියට පුහුණුවක් කරනවා. ආපහු තමුන්ගේ වැඩ කටයුතු කරගන්නවා. ආපහු පුහුණුවක් කරනවා. ආපහු තමුන්ගේ වැඩ කටයුතු කරගන්නවා. ඔහොම සති කීපයක්, මාස කීපයක් යනකොට අන්න දැක ගන්න පුළුවන් යකෝ ගහේ යත්තක් දෙකක් තුනක් මතුවේ ලැබිලානේ, උඩට ලියලානේ, මේ විදිහට ලොකු වෙලානේ ගහ කියලා අන්න දැක ගන්න පුළුවනි. ඉතින් එන්නේ විදිහේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒ විදිහේ ක්‍රමවේදකින් තමයි මේ භාග්‍යතුන් වහන්සේ කියන මේ ආනන්තරික චේතෝ සමාධිය කියන දේ දුකසේ අවබෝධ කළ යුත්තක් බව හැබෑව. ඒක ඉතින් ලංකර ගන්න යෙදෙන ගාර්ගය ප්‍රතිපදාව තමයි මේ. ඒකත් ඉතින් කෙනෙක්ට බොහොම මාර්ගයේ කටුකයි. අර විදියට රාගවලින් පීඩා විඳිනවා, ද්වේෂෙන් පීඩා විඳිනවා, මෝහෙන් පීඩා විඳිනවා. මේ විදියට දැක ගන්න පුළුවන්. අර එක කෙනෙක් ගිහිල්ලා අචාන්චා හාමුදුරුවන්ගෙන් ඇහුවලු, මේ රාගය කියන එක නම් මට දැනගන්න පුළුවන්. රාගය කියන එක නම් මට තේරෙනවා. ද්වේෂෙත් මට තේරෙනවා. මේ මෝහය කියන්නේ මොකද්ද හාමුදුරුවනි? මේ මෝහය කියන එක තේරෙන්නේ නැහැ නේ. මෝහය කියන එක අඳුන ගන්න බෑනි කියලා අචාන්චා හාමුදුරුවන්ට කිව්වලු. ඒ ස්වාමීන් වහන්සේ කියනවලු, ඔයා මේ අස්සයාගේ පිටේ නැගලා කෝ අස්සයා කියලා අහන වගේ එක්කෙනෙක් තමයි ඔයා කියලා. මේ අස්සයාගේ පිටේ නැගලා ඉන්නේ. ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ මේකෙන්. ඒක නැගලා ඉඳගෙන අහන කෝ අස්සයා කියලා. මේ ඒ වගේ කතන්දරයක් තමයි ඔතන තියෙන්නේ. ඉතින් මේ රාග නිසා, ద్వේෂ නිසා, මෝහ නිසා රාගයෙන් පීඩා විඳිමින්, නැවත නැවත ඒවා මතක් කරමින්, වෙහෙස පීඩා වෙමින්, දැවෙමින්, කල්ගෙවද්දි තව කෙනෙක් ద్వේෂෙන් පීඩා විඳිමින්, ඒ හැම වෙලේම තරහ සිතුවිලි ඔස්සේ වෙහෙසෙමින් පීඩා වෙමින් කල්ගෙවද්දි තවත් කෙනෙක් අර විදියට සැක සංකා මෝහ, මේ කාර්ය හැමද, අරක මෙහෙමද, මෙහෙම උනේ කොහොමද, අර හැමුනේ කොහොමද කියලා වලිගේ හපාගෙන දඟලන කට්ටියත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ දුකසේ යන පිරිසකුත්, මේ විදිහට තියුණු නැති රාග ద్వේෂ මෝහ සහිත පිරිසකුත්, ඒ වගේම මේ ගමනත් ශීඝ්‍රව සහ හිමිහිට යන පිරිසක් විදිහට මෙන්න මේ විදිහට හතරකට බෙදලා පෙන්නුම් කරනවා. කොහොම බෙදලා පෙන්නුම් කරත් මේ යන්නේ එක ඉලක්කයක් උදෙසා. අර විදිහට දුකසේ අවබෝධ කළ යුතු මේ ආනන්තරික චේතෝ සමාධිය කියන ස්වභාවය තමන් තුළ ලං කරගන්න තමයි උත්සාහය. දැන් ඊයේ පෝය ඊයේ වස් පවාරණය කරා. උදේ වස් පවාරණය කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? පැවිද්දේ වයස කිතීරණය වෙන්නේ ඔන්න ඔය පවාරණ ගණන එකතු වෙලා තමයි. එතකොට දැන් සාමාන්‍ය අවුරුදු පහ කියන්නේ කඩේීමක්, වස් පහක් කියන්නේ කඩේීමක්. එතකොට වස් පහ ඉවර වුණාම මොකද්ද? ඩිපෙන්ඩන්සි. ඒ කියන්නේ නිසෙන් මිදෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා අවුරුදු පැවිදි වුණාම, උපසම්පදා වුණාම අවුරුදු පහක් මේ විදියට උපසම්පදා වෙලා එක තැනක භාවනාවක් කරගෙන එක ගුරුවරයෙක් යටතේ මේ විදියට කල් ගෙවන්න කියලා යම්කිසි පැනවුමක් කරලා තියෙනවා. අවුරුදු පහේ සීමාව තමයි ඇඳලා පෙන්වන්නේ ඉරක් විදිහට. මේ විදියට පහක් කරගෙන ඉඳියොත් ඊට පස්සේ තම තමුන්ට ටිකක් ස්වාධීනව කරගෙන යන්න පුළුවන් ශක්තියක් ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා කියන අදහසින් තමයි ඒ දේ ඉදිරිපත් කරන්නේ. සමහර විට බුදුරජාණන් වහන්සේත් පහක් කරලා 6 දිනේ ගොඩ ගියේ. ඒ විදිහ අදහසකින් කිව්වද දන්නෙත් නැහැ. කෙසේ නමුත් අර විදියට පහේ සීමාවක් පනවලා තියෙනවා. ඒතොර දැන් ඊයේ 5 වෙනි වස මට ඉතින් දැන් වස් පහක් ගියානේ කියලා දැන් පොඩ්ඩක් නිකන් අමුතු නිකන් ජොලියක් සතුටක් යම් කිසි දෙයක් හිතට නැගිලා එනවා. ඒ නැගිලා එනකොටම අනිත් පැත්තෙන් නිකන් ලොකු හාමුදුරුවෝ නිකන් කොලොක්කුවට hina වෙන ගතියක් වගේත් මැවිලා එනවා. ඇයියේ ලොකු ස්වාමීන් වහන්සේට අන්න 34 වෙනි වස තමයි ඊයේ. එතකොට ඒ කාලපරතරේ බලන්න ඒ දෙයක් තියෙනවා. ඒ විදියට තමයි ශිල්පය ටිකෙන් ටික මතුවෙලා ගැලපිලා එන්නේ. ඒ වගේම තව කෙනෙක් සමහරවිට දවස් කීපයක් කරලා එයාගෙත් යම්කිසි ශිල්පයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තම තමුන් ක්‍රමානුකූලව ටිකෙන් ටික යෙදුනොත්, දුකසේ හරි සුවසේ හරි මේ ප්‍රතිපදාවේ යෙදුනොත්, අන්න ඒ කෙනාට ටික ටික මේ වැඩේ දැන හඳුන ගන්න පුළුවන්. මේකී ස්වභාවය තමන් තුළ ටිකෙන් ටික ඇති කර ගන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ ගමනක් තමයි මේ ආනන්තරික චේතෝ සමාධිය දිහාවට යන ගමන විදිහට පෙන්වන්නේ. අරකට හතරකට බෙදලා පෙන්වන්න පුළුවන්. ඔය හතරේ කලවමක් අපි ළඟ තියෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ අදහසක්. එතකොට මෙන්න මේ ආනන්තරික චේතෝ සමාධිය අතොරක් නැතුව පමුණුවන කියන අදහස තියෙන මේ චේතෝ සමාධිය පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වෙන තව නිකන් ප්‍රබල නැත්නම් අපි දන්න හඳුනන පාඩයක් තමයි අද දවසේ මම ඉදිරියෙන් තිබ්බේ. ඒකේ මොකද්ද සඳහන් වෙන්නේ? යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධි මානන්තරි කඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මෙන්න මේ කියන අදහස මොකද්ද කියලා අපි බලමු. මේ ධර්මයේ ගුණයක් විදිහට තමයි පෙන්වන්නේ. රතන සූත්‍රයේ ඔය මැද හරියේ ධර්මයේ ගුණයක් විදිහට පෙන්වන දෙයක් තමයි මේ. මොකද්ද කියනවා? යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින්. යම් බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ කෙනෙකු විසින් සමාධි මානං චතරිකඤ්ඤමාහෝ මේ ආනන්තරික සමාධිය යනුවෙන් හැඳින්වෙන සමාධියක්, අත්‍යන්ත සමාධියක්. සමාධිනා තේන සමෝන විජ්ජති, ඔය වචන තුන වාක්‍ය තුන සාමාන්‍ය පාලියේ ලියුණාට සිංහලට එනකොට එහෙම වෙලා මාරු වෙලා තමයි අදහස ගන්න වෙන්නේ. එතකොට මේ යම් බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ කෙනෙකු විසින් ආනන්තරික සමාධිය යනුවෙන් හැඳින්නෙන යම් සමාධියක් අත්‍යන්තයෙන් වර්ණනා කරේද, වර්ණනා කළේද, අන්න ඒ සමාධිය හා සම අනිත් සමාධියක් නැත. සමාධිනා තේන සමෝ නවිජ්ජති, මේ හා මේ සමාධිය හා සම වෙනත් සමාධියක් නැත කියන අදහස තමයි ඔතෙන්දී ඉදිරිපත් කරන්න. එතකොට අනේ විදිහේ අදහසක් කියනවා. මොකද මේ බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ විසින් මේ ප්‍රශංසා කරන ලද, වටිනා යයි කියන ලද, මේ විදිහට අගය කරන ලද ආනන්තරික නම් සමාධිය යනුවෙන් හැඳෙන්නන සමාධියක් තියෙනවද? මේ අත්‍යන්තයෙන් වර්ණනා කරන ලද සමාධියක් තියෙනවද? ඒ සමාධිය හා සම අනිත් සමාධියක් නැත කියන අදහස තමයි ඔය ගාථාවේ සඳහන් වෙන්නේ. එහෙම කියලා කියනවා, ඉදම්පි ධම්මේ රතනම් පනීතං. මෙන්න මේ කිදේ මේ ධර්මයේ රත්න ස්වභාවයක් වෙනවා. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ කිදෙන් යන්න යහපතක් වේවා කියන අදහස තමයි දැන් ඉදිරිපත් කරන්නේ. ඔය රතන සූත්‍රය කියලා මැජික් බලාපොරොත්තු වෙන කට්ටියටත් හොඳ අදහසක් මේ තුල තියෙනවා. ඕකේ කියන්නේම බුද්ධ ධම්ම සංඝ කියන ගුණ. එතකොට එතන මේ අලුත් මැජික් එකක් පිළිබඳ කතාවක් නෙමෙයි. ඒ වෙනුවට සත්‍ය, සත්‍ය පාරමිතාවක් වගේ සත්‍ය තමයි ප්‍රකාශ කරන්නේ. මේ විදිහේ සමාධියක් බුද්ධ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේලා විසින් අගය කළා තියෙනවා, අත්‍යන්තයෙන් වර්ණනා කළා තියෙනවා. අන්න ඒ සමාධිය හා සමාන වෙන සමාධියක් නැහැ. මෙන්න මේකේ දේ ධර්මයේ රත්න ස්වභාවයක්. මේන් යහපතක් වේවා. මෙන්න මේකේ ධර්මතාවයක් තියෙනවා, මේ විදිහේ දෙයක් තියෙනවා. ඒ අදහසින් යහපතක් වේවා කියන දේ. අපි මොකද කරන්නේ? ආනන්ද වෙලා මේ විදිහට භාවනාවක් නොකර රතන සූත්‍රයේ ගොත ගොත ඉන්නවා, නැවත නැවත පිරිත් කර කර ඉන්නවා යහපතක් වෙයි කියලා. නෑ, මේ කියන දේ තේරුම් ගන්න. ඒක තමන් තුළින් අන්න පුහුණු කරවන්. ඒ පුහුණු කරනකොට, ඒ දෙනකොට රතන සූත්‍රය ඕනේ, මේ ස්වභාවය තමුන් ගාව මතු වෙලා එනවනේ. එතකොට ඉතින් කොහොමත් යහපතක් තමයි. ආයි භාවනාවක ප්‍රතිපදාවක දෙලා ඉන්න කෙනෙක් අන්න ආරක්ෂා කරන්න වෙනම ක්‍රමවේද අවශ්‍ය නැහැ. එයා කොහොමත් ආරක්ෂිතයි. මොකද හේතුව, එයා තමුන් තුලින් මෙන්න මේ දේ ක්‍රියාවත් කරනවා. ඒක තමයි රත්න ස්වභාවය. එයාම තමයි එතකොට ධර්මය වෙන්නේ. එයාම තමයි බුදුන් වෙන්නේ. එයාම තමයි සංඝයා වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් තොල් නටන්න ඕනේ, කට්ටඩිය ගෙන්නන්න ඕනේ, පිරිත් කරවන්න ඕනේ, නූල් බඳින්න ඕනේ. මොකද හේතුව? අන්න තමුන් තුල නෑනේ සත්‍ය ස්වභාවයක්. තමුන් තුල නෑනේ මේ විදිහේ රතන ස්වභාවයක්. ඉතින් වටපිටාවේ රතන ආනයනය කරන්න වෙනවා. ඒ රතනලත් අන්න සමහර විට වටිනේවත් විද්දි බොරු ඒවත් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේ තමුන් තුලින් මේ විදිහේ ප්‍රතිපදාවක් පුහුණු කරවන්න පුළුවන් නම්, යෙදෙන්න පුළුවන් නම්, ඒ කෙනා කොහොමත් ආරක්ෂිතයි. මොකද මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්න ස්වභාව එයා තුල පහළ වෙනවා. ඉතින් මේ විදිහේ රතනයක් පිළිබඳ අදහසක් කියලා ගන්නත් පුළුවන්. මේ විදිහේ වටිනාකමක් පිළිබඳ අදහසක් කියලා ගන්නත් පුළුවන් මේ ආනන්තරික කියන වචනේ. එතකොට මේ තාම මම මේ පඳුරු තලාගෙන තලාගෙන එන්නේ මේ ආනන්තරික ස්වභාවය, මේ චේතෝ සමාධිය කියන එක මොකද්ද කියලා හඳුන්වන දිහාවට තමයි. හඳුන්වන දිහාවට තාම එමින් පවතිනවා. එතකොට අපි හිතමු දැන් සාමාන්‍යයෙන් මේ ධර්මය පිළිබඳ සඳහන් වෙනවා ඔය වචන කීපයක්. මොකද්ද? එකක් තමයි පටිපන්න, මාර්ගස්ත පලස්ත, ප්‍රතිපදාවට පිළිපන්. පටිපන්න කියන්නේ ප්‍රතිපදාවට පිළිපන්. ඊළඟට ඵලය සාක්ෂාත් කරන ලද කියන අදහසින් සඳහන් වෙනවා. චත්තාරෝත චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේටිතා ඒස සංගෝජු භූතෝ පඤ්ඤාසීල සමාධිනෝ. නැන මේ විදිහට ප්‍රතිපදාවට පිළිපන් හතර දෙනෙක් ඉන්නවා. ඵලයේ පිහිටි හතර දෙනෙක් ඉන්නවා. මෙන්න මේගොල්ලෝ තමයි මේ කී භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව පටලවන්න නැතුව කෙලින් පුහුණු කරන පිරිස් කියන අදහස තමයි මෙතෙන්දි සඳහන් කරන්නේ. හතර හතර කඩලා රාෂ්ට්‍ර ආර්ය පුද්ගලයෝ විදිහට කරන ප්‍රකාශය තමයි මේ. ඒතර එතන තියෙන්නේ පිළිපන් මාර්ගයේ යනවා, නැත්තම් ගමන් කරනවා, ප්‍රතිපදාව මේ පුහුණු කරනවා කියන අදහස. ඊළඟට පුහුණු කරන කට්ටිය අර විදිහට යම් කිසි ආකාරයක ඉලක්කයකට ලං වෙනවා කියන අදහස තමයි ඵලේටිතා ඵලේ පිහිටි කියන අදහසින් සඳහන් වෙන්නේ. එතකොට පිළිපන් පටිපන්න පලස්ත කියන දේ එතන සඳහන් වෙනවා. එතකොට මේ භාවනාවක් පුහුණුවක් කරන පිරිස් ඔය වැඩේ තමයි යෙදිලා ඉන්නේ. ඊළඟට තව දෙයක් සඳහන් වෙනවා සාමාන්‍යයෙන් මාර්ගස්ත පලස්ස කියලා. මාර්ගයෙන් අනතුරුවම ඵලයට වැටෙනවා. දැන් කලින් කිව්වේ අපි පටිපන්න කියන අදහසින් පිළිපන්. දැන් ඊට පස්සේ මාර්ගස්ත පලස්ත කියන අදහසකුත් සඳහන් වෙනවා. මාර්ගයෙන් අනතුරුවම ඵලයට වැටෙනවා. එතකොට මේ මාර්ගයෙන් අනතුරුවම ඵලයට වැටෙනවා කියන්නේ මෙන්න මේ ආනන්තරික චේතෝ සමාධිය කියන ස්වභාවය අතොරක් නැතුව ඵලයටපත් කරනවා කියන අදහසින් කියන්නේ මේ. එතකොට මෙන්න මේ ආනන්තරිකෝ කියන අදහසත් එක්ක එන්නේ මොකද්ද? අන්න අර මාර්ගස්ත පලස්ත කියන කතාව. මාර්ගයෙන් අනතුරුවම ඵලයට වැටෙනවා කියලා අපි අහලා තියෙනවා. එන්නේ ආනන්තරිකෝ කියන වචනෙත් එක්ක යෙදෙන්නේ මේ මෙන්න මේ මාර්ගස්ත කියන අදහස. මොකද්ද මේ මාර්ගස්ත කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා අපි මේ විදියට කියමු. දැන් මේ චේතෝ සමාධියක් ගැනනේ කියන්නේ. සමාධියක සාමාන්‍ය ස්වභාවය තමයි සමාධි හොයාගෙන යන කට්ටිය සාමාන්‍යයෙන් කියන දේ තමයි මේ ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා කොහෙදෝ අමුතු ලෝකයක අතරමං වෙලා වගේ ඉන්දියානම් අන්න හොඳ සමාධියක් තියෙනවා මගේ භාවනාව වැඩෙනවා කියන අදහසින් ප්‍රකාශ කරන වචන කියන බොහෝ පිරිසක් අපිට හම්බ වෙනවා. එතකොට අපි හිතුවොත් මෙන්න මේ කට්ටිය අන්න යම් කිසි විදියක මේ සමාධිය කියන දේ වටපිටාව බ්ලොක් කරලා නිකන් ආවරණය කරලා මට විවේක තත්වයක් හදලා දෙනවා කියන වගේ අදහසක් සාමාන්‍ය ජන සමාජෙත් තියෙනවා. එතකොට එන්නේ විදිහේ අදහසකුත් හොඳයි මේ කියන කතාව තේරුම් ගන්න. ඉතින් ඒ මේ ආනන්තරික මේ මාර්ගස්ත පලස්ත කියන කතාව සාමාන්‍ය සරලව අපිට ওই භාවනාවකදී තේරුම් ගන්න පුළුවන්. මොකද්ද ඒ දේ? අපි මේ හිතමු අපිට මේ සද්ද වලින් හරි බාදයි. මේක එක මේ වටපිටාවේ ඇවිදිනවා, කහිනවා, පඩිනවා, මේ භාවනාවක් කරගන්න බෑ කියලා නිතර 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 වෙහෙසක් පීඩාවක් අරගන්නවා. ඒ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා කියලා හිතමුකෝ. ඉතින් මේ විදිහට කාලයක් දිස්සේ මේක කරගෙන කරගෙන යනකොට අන දවසක මෙයාට තේරෙනවා මම භාවනාවක පරියන්කික ඉන්දියා. කවුදෝ වටපිටාවේ මොන මොනවාදෝ සද්දත් කරා. හැබැයි අන්න ඒ වෙලාවේ මම ඒකට දුක් ගත්තේ නැහැ. පරියන්ක ඉඳපු වෙලාවේ ඒකට මම දුක් ගත්තේ නැහැ. අන්න මොකද උනේ? ඒක ඒ වෙලාවේ ට්‍රිගර් වෙන්නෙත් නැහැ. එතකොට ඒක ඇවිස්සලා එන්නේ නැහනේ. මේක සද්ද කරනවා කියලා ඇවිස්සෙන්නේ නැහැ. හැබැයි අන්න භාවනාවෙන් පරියන්කෙන් නැගිටලා පස්සේ තැපෑලෙන් වගේ ආට තේරෙනවා මම පරියන්කෙක ඉන්දියා. කවුද ඇවිල්ලා මොනවද සද්ද ටිකක් කරා. හැබැයි ඒ සද්ද වලට මම දුක් ගත්තේ නැහැ කියන ස්වභාවය මෙයාට තේරෙනවා. අන්න ඒ අවස්ථාව ගන්නකෝ. එතකොට අපිට මේ මාර්ගස්ත කියන කතාව පෙන්නුම් කරන්න පුළුවනි අන්නේ පරියන්ක ඉන්න වෙලාව. මාර්ගස්ත වෙලාව කියලා ගත්තොත් ඒ ඉන්න වෙලාවේදී මේ තැනැත්තා යම්කිසි තත්ත්වක ඉන්නවා. සද්ද වටපිටාවේ තියුණාට ඒවට ඇවිස්සෙන්නේ නැහැ. පරියන්කෙන් නැගිට්ට වෙලාවක පස්සේ වෙලාවක තමයි තේරෙන්නේ ඒ වෙලාවේ මම මේ විදිහේ තත්ත්වක ඉඳියා මට මේ සද්ද වලින් බාධාවක් තියුන්නේ නැහැ. අන්න අවබෝධයකට පැමිණෙනවා ඒ පිළිබඳ. දැන හඳුන ගැනීමකට පැමිණෙනවා ඒ පිළිබඳ. මෙහෙම තත්වයක මම ඉන්දියා. ඒ තත්වෙදී මට මේ වගේ අත්දැකීමක් ලැබුණා. අන්න පලස්ත. අන්න අවබෝධයට ඵලයට පැමිණියා කියන අදහස දෙඳි ගන්න පුළුවන්. ඔනේ සරලව අපි එදිනෙදා භාවනාවේදී අත්දකින සුළු උපමාවකින් නැත්තම් සුළු අවස්ථාවකින් තමයි මම මේ දේ පෙන්නුම් කරේ. ඉතින් අර විදියට ෂණ මාත්‍ර පොඩි දෙයකට අපි අවදි වෙනවා. අවදි වෙන්නේ කොහොමද? අර අත්දැකන වෙලාවෙම නෙමෙයි. අත්දකින වෙලාවෙම නෙමෙයි. අත්දකින වෙලාවේ ඒක අවිස්සෙන්නේ නැති හින්දාම ඒ වෙලාවේ ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. නමුත් නැගිට්ටට පස්සේ කල්පනා වෙනවා කවුද ඇවිල්ලා මොනවදෝ සද්ද කරා. හැබැයි මට ඒ වෙලාවේ එකකින් බාධාවක් මතුනේ නැහැ. වෙනදා විදියට මොකද මේ සද්ද කරන්නේ කියලා මම වලිගෙ හපාගත්තේ නැහැ කියලා තේරෙනවා. අන්න අර අවස්ථාව මාර්ගස්ථ අවස්ථාව පස්සේ තේරුම් යන අවස්ථාව ඵල අවස්ථාව කියලා අපිට පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු ඔය දැන් භාවනාවක පරියන්කක ඉදිලා ඉන්න කෙනෙක් තේරෙනවා ඔන්න කොහෙදෝ ගියා වගේ තත්වයක ඉන්දියා. මොනවද මොනවා වුණාද දන්නේ නැහැ. මේ නිින්ද ගියාද කියලා සැක සංකාත ඇති වෙනවා. මොනවදෝ තත්වයක ඉන්දියා. විනාඩි 10ක් 15ක් 20ක් 30ක් සමහර විට ඉන්දියා පරියන්කේ වාඩි වෙනවා මතක ඇස් දෙක ඇරලා බලනකොට විනාඩි 45ක් ගිහිල්ලා කියලා ඔන්න ඔය විදියට කෙනෙක් කියනවා. අන්න මේ ඉන්න වෙලාවේදී තේරෙන්නේ නැහැනේ ඔන්න මම දැන් මේ කොහෙදෝ නොතේරෙන තැනක ඉන්නවා විනාඩි 45ක් ඉන්නවා කියලා. එහෙම තේරෙන්නේ නැහැ. නමුත් ඇස් ඇරලා පස්සේ අවදි වෙලා බැලුවට පස්සේ තේරෙනවා කොහෙදෝ මොකද්දෝ එකක ඉන්දියා. කාලේ යනවා වෙලාවේ යනවා දැනුනේ නැහැ. අන්න මොකද උනේ මාර්ගස්ත පලස්ත කියන උදාහරණෙන් අපිට එතනක් පෙන්වන්න පුළුවනි. අර ඉන්න වෙලාවේදී දන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ඒකෙන් නැගිට්ටට පස්සේ තේරෙනවා මෙහෙම එකක මම ඉන්දියා. මෙහෙම එකක මම ඉන්දියා කියන කතන්දරේ මතුවලා එනවා. අන්න මාර්ගස්ත පලස්ත කියන කතාව තමයි ඔය තියෙන්නේ. යම් කිසි දෙයක් අත්දකිනවා අත්දකින වෙලාවේ ඒක ට්‍රිගර් වෙන්නේ නැහැ. අත්දැකට පස්සේ නැගිටලා බැලුවාම මතක් වෙනවා අර වෙලාවේ මෙහෙම දෙයක් සිද්ධ වුණා. අන්න ඵලයට පැමිණියා. තේරුම් ගත්ත අවබෝධ වුණා කියන අදහස තමයි එතෙන්දී ඉදිරිපත් කරන්නේ. එහෙමත් නැත්නම් මෙහෙම හිතමු අපි හිතමු එදිනදා ජීවිතේ ප්‍රශ්න ගැටලු විවිධ දේවල් වලට ඇවිස්සෙන කෙනෙක් ඉන්නවා. එයාට මේ විදිය දෙයක් කිව්වොත් බටන් එකක් එබුවා වගේ අවසන්න පුළුවන් කියලා අන්න වටපිටාවේ කට්ටියක් දන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් අපි හිතමු භාවනාවක යෙදিলা කාලයක් තිස්සේ ප්‍රතිපදාවක යෙදিলা ඉන්නකොට අන්න දවසක අර විදිහ සිදුවීමක්ම වෙනවා. උනාට මොකද මෑන් ඇවිස්සෙන්නේ නැහනේ. මිනිහා ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සෙන්නේ නැතුව පස්සේ ඒ වෙලාවක තේරෙනවා අර මිනිස්සේ ඇවිල්ලා මේ විදිහේ කතාවක් මට කිව්වා. වෙනදාට මම ඇවිස්සෙනවා මේ වගේ දෙයකදී. නමුත් අද මම ඇවිස්සුනේ නැහැ කියන එක පස්සේ වෙලාවක මේ තැනැත්තට තේරෙනවා. අන්න මොකද උනේ? අර ඒ වෙලාවේ ලැබපු අත්දැකීම පස්සේ අන්න අවබෝධ වෙනවා මෙහෙම දෙයක් මට වුණානේ කියලා. අන්න ඒකත් ඔය කී ස්වභාව දෙක විදිහට පෙන්වන්න පුළුවන්. අර වැඩේ වෙන වෙලාව අත්දකින්න වෙලාව එකක්, ඒ අත්දැකීම ප්‍රත්‍යක්ෂ වෙන වෙලාව තව එකක්. අන්න මේ ආනන්තරික චේතෝ සමාධිය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ යම්කිසි තත්ත්වයක ඉන්නවා. අපි හිතමු සමාධි ස්වභාවයක ඉන්නවා. සමාධි ස්වභාවයකින් නැගිටලා එළියට ආවට පස්සේ තේරෙනවා අන අතොරක් නැතුවම අනතුරුවම තේරුම් ගන්නවා මම මේ විදිය ස්වභාවයක ඉන්දියා, මම මේ විදිය විවේක තත්ත්වයක ඉන්දියා කියන අන්න යම්කිසි තේරුම් ගැනීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය දෙක තමයි ඔය පෙන්නුම් කරන්නේ. ඒක අපි තව ටිකක් පැහැදිලි වෙන විදියට තව ටිකක් විස්තර වෙන විදියට මෙහෙම හිතමු. දැන් සාමාන්‍ය විවිධ සමාධි මට්ටම් ගැන අපි අහලා තියෙනවා. ඒ වගේන පරීක්ෂා කරන කට්ටිය, ඒ වගේන හරි උනන්දු කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. එතකොට සමාධියක් තියෙනවා නම් අන්න මේ වටපිටාව අමතක වෙලා වටපිටාවේ කටු ගතිය අඩු වෙලා එනවා කියන යම් අදහසක් කෙනෙක්ට තියෙනවා. දැන් ඊයේ කෙනෙක් අවිලා අහනවා මේ විපස්සනා භාවනා සමදි සමත භාවනා කියන්නේ කෝකද ස්වාමීන් වහන්සේ? දැන් අපි මේ කරන්න යන්නේ කියලා වගේ අහනවා. මං කෝ ඉතින් ඔය එදිලා බලන්නකෝ, අපි බලමුකෝ විපස්සනා දියාවට හැරෙනවද සමදි දියාවට හැරෙනවද? යෙදෙන්නතෝ කියන්න බෑනේ. මින් දීලා බලන්න ඕන එකම කමටහන දෙන්නේ. දුන්නට පස්සේ තේරෙනවා ඔන්න සමහර කෙනෙක් විපස්සනා දියාවට බර වෙද්දී තව කෙනෙක් සමත දිහාවට බර වෙනවා. ඒදියේ ස්වභාවයක් තියෙනවා. ඔය ප්‍රතිපදාවේ නියමම වචනේ තමයි යුගනද්ද කියන එක. මොකද්ද සමත විපස්සනා කියන දෙකේ හරි හරියට අන්න ගොනු දෙන්නෙක් බැඳපු කරත්තයක් දෙන්නම අදිනවා වගේ ඇදගෙන යන ගමනක් තමයි තියෙන්නේ. සමතයක් විතරක් වඩනවා කියලා පොතේ වෙන් කළ පෙන්වුවට එහෙම දෙයක් නැහැ. විපස්සනාවක් විතරක් වඩනවා කියලා වෙන් කළ පෙන්වුවට එහෙම දෙයක් නැහැ. ඕවා එකිනෙකට සම්බන්ධ ධර්මතා. එතකොට අන්න අර යුගනද්ද කියන කතන්දරේට හොඳම නාපයක් තියෙන යුගනද්ද ක්‍රමේ තමයි නියම ක්‍රමේ. අන්න මේ එකම කරත්තේ වැඳපු ගොනු දෙන්නෙක් වගේ මේ එකෙක් අඩිය තියෙනවා අනිකක් තියෙනවා. හොම හොම දෙන්නට සහයෝගය දක්වමින් දෙදෙනාගේම උදව්වෙන් යන කරත්තයක් තමයි මේක. එතකොට මේ විදිහේ සමාධියක් ආවහම අපි හිතනවා මේ බොහොම විවේක පහසු තත්ත්වයක් අපිට මතුවෙලා එනවා. අපි සමාධිය තියුණා කියලා කියන්නේ ඔය මට හොඳට විනාඩි 30 40ක් ඉන්න පුළුවන් වුණා, විවේකීව ඉන්න පුළුවන් වුණා, කරදර බාධක හිතිවිලි වලින් කටුගතිය අඩුව ඉන්න පුළුවන් වුණා කියලා කියනවා. අන්න ඒ විදිහේ අදහසක් අපිට සමාධිය ගැන තියෙනවා. එතකොට මෙතන භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ සමාධිනා තේන සමෝ නවිජ්ජති. මේ සමාධිය හා සම වෙනත් සමාධියක් නැත. එතකොට අපි සාමාන්‍යව අත්දැකලා තියෙන පොඩි පොඩි සමාධි සහගත ස්වභාව අන්න අපිට වෙනත් දේවල් විදියට පෙන්වන්න පුළුවන්. නමුත් මේ කියන අනන්තරික සමාධිය හා අනන්තරික චේතෝ සමාධිය කියන දේ හා සම ඒ වගේ ප්‍රබල ඒ වගේ බලවත් වෙන දෙයක් වෙන අවස්ථාවක් නැහැ කියන අදහසින් තමයි ගෙනහැර දක්වන්නේ, ඉදිරිපත් කරන්නේ. එතකොට මොකද්ද මේ කියන සමාධිය කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ හිත සහ අරමුණු මේ ඉන්ද්‍රියන් තුලින් විවිධ දේවල් අපිට ගලාගෙන එනවා. ඒවා නොදැනීම අපි ගැනීමක් සිද්ධ කරනවා. මේ මනස කම්පා වෙනවා මේ එන අරමුණු වලින්, සැලෙනවා. එන්නේ සැලීම තමයි අපි මේ අත්දකින්නේ. මේ සද්දයක් ආවා, හිතවිල්ලක් ආවා, මේ විදිහේ දෙයක් සිද්ධ වුණා, මට දුක හිතුණා කියලා ඔය කියන්නේ මොකද්ද? අන්න අර එන දේවල් වලින් සැලෙන සැලීම, මේ කම්පා වීම තමයි ඔය පෙන්නුම් කරන්නේ. නමුත් මේ මනසේ ස්වභාවයක් තියෙනවා. අන්න මොකද්ද මේ විදිහේ අරමුණු වලින් තොර ස්වභාවයක් මේ මනසේ තියෙනවා. ඒක අපි අත්දැකලත් නැහැ ගොඩ වෙලාවකට. ඒක අපි දන්නෙත් නැහැ. සාමාන්‍ය කෙනෙක් කියනවා මොකද්ද? අන්න මේ සද්දම ඇහෙනවා කියලා මට කියනවා. සද්දම තියෙනවා කියලා මම කියනවා. එහෙම නැත්නම් අපි හිතමු හිතවිලිමයි එන්නේ කියලා කියනවා. හුස්ම දැනෙනවා කියලා කියනවා. නමුත් මේ තැනටගෙන් ඇහුවොත් ඔහොම සද්ද අතරේ සිහිය තියාගෙන ඉන්නකොට අන්න එයාට ටික ටික මේ සද්ද අතර නිහඬ බව වැඩි වැඩියෙන් ප්‍රමුඛ වෙන්න පටන් ගන්නවා. මේ හුස්ම අතර තියෙන පරතරය වැඩි වැඩියෙන් ප්‍රමුඛ වෙන්න පටන් ගන්නවා. මේ හිතවිලි අතර තියෙන ඉඩකඩ වැඩි වැඩියෙන් ප්‍රමුඛ වෙන්න පටන් ගන්නවා. අන්න මොකද මේ චිත්‍රය ඇඳලා තියෙන ෆැබ්‍රික් එක වගේ පේන්න පටන් ගන්නවා. ඒතර එන්නේ ස්වභාවය ගත්තොත් අර විදිහේ මහා විභවයක් සහිත ගතියක් ස්වභාවයක් තමයි ඒ තුල තියෙන්නේ. අන්න මොකද උනේ මේ අරමුණු නොගන්නා ස්වභාවයක්, මේ අරමුණු වලට නොසැලෙන ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. අන්න ඒ විදිහේ තනියම හිත ගන්න පුළුවන් ස්වභාවයක් මේ හිත තුල තියෙනවා නම් අන්නේ ස්වභාවය තමයි මේ වෙන සමාධියක් හා සම නොවෙන අසම සම වෙන ආනන්තරික ස්වභාවය. අර භාග්‍යතුන් වහන්සේගේ අර කතාවක් තියෙන්නේ මොකද්දෝ කොහෙදෝ තැනක වැඩ වෙසෙන අවස්ථාවක අන්න වටපිටාවේ හෙණයක් ගහලා. හෙණයක් ගහලා ගොයියෝ දෙන්නෙකුයි ගොන්නු හතර දෙනෙකුයි මැරිලා ඊට පස්සේ ලොකු පිරිසක් වට වෙලා ඉන්නකොට පස්සේ භාග්‍යතුන් වහන්සේ එළියට වැඩම කරලා අහනවා මොකද මෙතන කලබලයයි මෙතන පිරිස රැස් වෙලා ඉන්නේ. ඊට පස්සේ කියනවා මේ බලන්නකෝ ස්වාමීනි මෙහෙම මේ හිණයක් ගහලා මේ ගොයියෝ දෙන්නෙකුයි ගොන්නු හතර දෙනෙකුයි මලානේ කියලා කියනවා. ඊට පස්සේ ඔබ වහන්සේ කොහෙද ඉඳියා? මම මේ මෙතන ශාලාවේ තමයි ඉඳියේ. එතකොට ඔබ වහන්සේ මේ නිදියගෙනද ඉඳියේ? නෑ මම අවදි වෙ ඉඳියේ. ඔබ වහන්සේ මේ සංඥා අසිහියෙන් වගේ ඉඳියද? නෑ මම හොඳ සිහියෙන් ඉඳියේ. එතකොට ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද මේක? ඇහුන්නේ නෑනේ. ඇහිලා නෑ. අන්න මේ එන ගැහුවත් ඇහිලා නෑ. එතකොට එන්නේ විදිහේ විවේක ස්වභාවයක් මේ අරමුණු වලින් තොර වූ ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. අන්න ඒක වෙන අසම සම ස්වභාවයක් ඒ තුල තියෙනවා. අන්න වෙන සමාධියකට අර ලාමක දේවල් වලට අන්න අසම සමයි. ඊට වැඩිය බොහෝ ඉහළ මේ හා සමාන වෙන සමාධියක් නෑ. අර විදියට අන්න ආනන්තරික නැමැති විදියට තමයි ඒක හඳුන්වන්නේ. අනතුරුවම ඵලයට පත් වෙනවා. මොකද හේතුව අමගේ හිත මේ විදිය ස්වභාවයක තිබුණා. මේ විදියේ විමුක්ත තත්ත්වයක තිබුණා කියන එක තියෙන වෙලාවේ දැනෙන්නේ නෑ. තියෙන වෙලාවේ දැනෙන්නේ නෑ. පස්සේ තමයි නැගිට්ටට පස්සේ තමයි අන්න ඒක අවබෝධ වෙන්නේ මෙහෙම තත්ත්වයක මෙම විවේක ස්වභාවයක මං ඉඳියා කියලා. ඉතින් ඕක සාමාන්‍යයෙන් ওই භාවනා කරන කෙනෙක් කාලයක් තිස්සේ ප්‍රතිපදාවය දෙන කෙනෙක් අර ක්ෂණ මාත්‍ර වශයෙන් සුළුසුළු වශයෙන් අත්දකිනවා. මේ කියන තරම් අපි කියන්නේ කොහොමද මේ කියන තරම් පවිත්‍ර හොඳට අත්දකිනව නොවෙන්න පුළුවන්. නමුත් අර විදිහේ ක්ෂණ මාත්‍ර සුළුසුළු වශයෙන් අත්දැකීමක් සිද්ධ වෙනවා. අන දැක ගන්න පුළුවන් විනාඩි 5 10කට මොකද්දෝ තත්ත්වෙක ඉඳියා නිින්ද ගියා වගේ කියලා ගොඩ දෙනෙක් සඳහන් කරනවා. නිින්ද කියන ලේබල් එක ගහන්න හරි දක්ෂයි ගොඩ දෙනෙක් ඒකට. නමුත් තව අපි කියන්නේ හොඳ වචන පරිහරණය කරන නැත්තම් මේ දේවල් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියනවා නිින්දක් නොවන නිින්දක ඉඳියා. නිින්දක් නොවන නිින්දක් මේක නිින්දම්ම නෙමෙයි. හැබැයි මොකද්දෝ තත්ත්වෙක ඉඳියා. අර නිකන් සිහින නැති ගැඹුරු නිින්දක වගේ ස්වභාවයක ඉඳියා. ඒ ඉඳලා නැගිටට පස්සේ තේරෙනවා පහුගිය විනාඩි 5 10 මම කොහෙදෝ එකක මොකද්දෝ ලෝකයක තමයි ඉන්නේ. ඒ වෙලාවේ මේ කිසිම දෙයකින් කරදරයක් තියුනේ නැහැ. මේ කිසිම කටුගතියක් තියුනේ නැහැ කියලා කෙනෙක් ප්‍රකාශ කරනවා විනාඩි 5 10කට. ඉතින් එන්නේ වගේ 5 10ක් ගත කළා නැගිටට පස්සේනේ තේරෙන්නේ මෙහෙම කාලයක මම ඉන්දියා කියලා. ඔන්න ඔය කතන්දර දෙක අතර වෙනස තමයි ඔය පෙන්නුම් කරන්නේ. අනතුරුවම අවබෝධයට පත් කරනවා කියන්නේ අනන්නේ ඒකේ නැගී සිටිය ගමන් තේරෙනවා මම මෙහෙම දෙයක කාලයක් ගත කරා මෙහෙම දෙයක ඉන්දියා කියලා. ඉතින් ඔන්න ඔය කියන ස්වභාවය තමයි මේ පෙන්නුම් කරන්නේ. මේ හා සමාන වෙන සමාධියක් නැහැ. මේක තමයි යා ගන්න පුළුවන් වටිනාම දේ. දුකසේ අවබෝධ කළ යුතුයි. නමුත් කළ යුත්තේ මේක තමයි කියන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේ ඉදිරිපත් කරන්නේ. ඒ දේ කාලයක් තිස්සේ පුහුණු කරන කෙනෙක් සමහර විට ක්ෂණ මාත්‍ර වශයෙන් සුළුසුළු වශයෙන් අත්දකින්න වෙන්න පුළුවන්. ඒක හොඳ සලකුණක් අපේ මේ ප්‍රතිපදා වැඩෙනවා. මේ විදියට නැවත නැවත භාවනාවක සක්මනක පරියන්කෙක ඒ දෙමින් මම කල් ගත කරොත් අන මේ විදියට මට බුදුරජාණන් වහන්සේ කී දේ සාක්ෂාත් කරගන්න බැරි නෑ. මේ විදියේ විවේකයක් සැනසීමක් ලං කරගන්න බැරි නෑ කියන සුබ ලකුණුත් ඒ තුල තියෙනවා. ඉතින් ඒ සඳහා කාලයක් තිස්සේ යෙදෙමින් උත්සාහ කරමින් කරොත් අන ටික ටික තේරෙනවා මේ හිත මේ විදියට විවේක ස්වභාවවලට ගමන් කරනවා. අනේ විවේක ස්වභාවවල විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. මේකේ උපරිම මට්ටමකුත් මෙතන සඳහන් වෙනවා. අනේ ඒක හා සමාන වෙන මට්ටමක් නෑ කියන වටිනාකමත් එතෙන්ට දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට ටික ටික තම තමුන් යෙදිලා උත්සාහ කළා බලන්න ඕනේ. යෙදෙනකොට උත්සාහ කරනකොට තමයි මේකේ විදිහට ප්‍රායෝගිකව පුහුණු වෙනකොට තමයි ටික ටික මේකේ දේවල් වැඩි වැඩියෙන් දැන හඳුන ගන්න පුළුවන් වෙන්නේ. දැන් පහුගිය දවසක දන්න කෙනෙක් හමු වුණා. ඒ කෙනා මේ අපි කියන්නේ මොකද්ද? ආවේග හැඟීම් එක්ක ගනුදෙනු කිරීම්, emotional intelligence, mindfulness මේ වගේ දේවල් පිළිබඳ සාමාන්‍ය පොඩි පොඩි වැඩසටහන් lectures වගේ කරන කෙනෙක්. ඒ විදිහේ කෙනෙක්. එතකොට එයා ඇවිල්ලා මේ තමුන් මේ විදිහේ දේවල් ප්‍රකාශ කරාට මොකද මම කියපු බණේ මටම තේරෙන්නේ තේරිලත් නෑ බැලුවාම කියන අදහසකින් තමුන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරනවා. මොකද්ද මේ හැඟීම් ආවේග එක්ක ගනුදෙනු කිරීමක් පිළිබඳ කතා කරන බාහිර ලෝකෙට කියලා දෙන මේ කෙනා අන්න කියනවා මම විනාඩි 40ක් විතර ගෙදර පොඩි ප්‍රශ්නයක් වෙලා මහත්තයා එක්ක හොඳටම බැන අඬගා ගත්තා. මේ විදියට රණ්ඩු කරගත්ත ආවේසිකින් වගේ කටයුතු කරා. විනාඩි 40කට පස්සේ තමයි මට මාව දැනගන්න පුළුවන් වුණේ. අනේ එතකොට ඒ විනාඩි 40 දී මොකද වුණේ කියලා මේ කෙනා ප්‍රශ්න කරනවා. ඇයි මේ විදිහේ මම කියපු බණේ මටම දැනගන්න බැරි වුණේ කියලා ප්‍රශ්න කරනවා. ඉතින් මේ විදිහේ ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකට මේ ප්‍රශ්නෙට මූල හේතුව විදිහට පෙන්වන්න පුළුවනි. මොකද්ද ප්‍රතිපදාවක නොයෙදීම, පුහුණුවක නොයෙදීම. ඒ වෙනුවට අර තියරිටිකලි මේක කතා කරනවා. නමුත් ප්‍රායෝගිකව යෙදිලා නැහැ. ප්‍රායෝගිකව යෙදින කෙනාට තේරෙනවා මේ විදිහේ අසිහිය රජ වෙන අවස්ථාවලුත් තියෙනවා. සිහිය මහත්පස වතුරවන්න බෑ. ඒ වෙනුවට අපි තුල බරපතල අවිද්‍යාවකුත් අඳුරකුත් අසිහියකුත් බලපැවැත්වෙනවා. ඒකයි නෑ කියන්න බෑ. ඒක තමයි පදනම වගේ තියෙන්නේ. හරියට නිකන් අයිස් කන්දක් මුහුදේ පාවෙනවා නම් ඒ අයිස් කන්දෙන් 90%ක් ජලයේ යට 10%ක් තමයි ජලයෙන් උඩට පේන්නේ. එතකොට ඒ වගේ වපසරියක් මේ අසිහිය නොදැනීම තුලින් යන ගතියක් තියෙනවා. දැන් අපි හිතමු අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය ගත්තොත්, හිතේ ක්‍රියාකාරීත්වය ගත්තොත් වැඩි හරියක් අපි හිතලා කරන දේවල් නෙමෙයි. ඒ වෙනුවට මහා ක්‍රියාවලියක් යනවා. ඒක මත නිකන් අර අයිස් කන්දක මුහුදේ උඩ තියෙන කොටස වගේ දැනුවත් පොඩි කොටසක් තිබිද්දී නොපෙනෙන වපසරියක් තියෙනවා. ඒ විදිහට තමයි අපි වැඩ කටයුතු කරන්නේ. ඒ විදිහට තමයි අපි කතා බස් කරන්නේ. ඒ විදිහට තමයි අපි හිතුවිලි පවත්වන්නේ. අපේට මේකේ පදනම මේ වතුරෙන් යට කොටස පේන්නෙත් නැති තරම්. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් සහිත අපි කොහොමද කියන්නේ හාත්පස සිහිය පතුරවනවා කියලා. මේ විදිහට සිහියෙන් ඉන්නවා කියලා නෑ. වැරදිලා පැටලිලා තමයි ඒක තේරුම් ගන්න ඕනේ. මම කිව්වට මොකද මම කියපු බණේ මට මහන්න වෙන අවස්ථාවක් ආවා. විනාඩි 40කට පස්සේ තමයි මට මාව දැනගන්න පුළුවන් වුණේ. අන්න අසිහිය රජ වෙනවා. අසිහිය රජ වෙනවා. ප්‍රතිපදාවක් කරන කෙනෙක් අපි අර කිව්වේ දුකසේ දුකසේ කරනවා කියලා. ඔය දුක් ගන්න වැඩි වෙන්න පුළුවන්. මොකද මේ විදියට අසිහිය එන්න බෑ කියලා අදහසක් ගත්තොත් අන්න දුක් ගන්නවා වැඩි වෙන්න පුළුවන්. මේ විදියට වෙන්න බෑ කියලා අදහසක් ගත්තොත් වෙහෙස පීඩාව වැඩි. නෑ, මේ ප්‍රතිපදාවම කියන්නේ මේ අවිද්‍යාවේ තරම දැනගැනීමකුත් මේ තුල තියෙනවා. අඳුරේ වපසරිය දැනගැනීමකුත් මේ තුල තියෙනවා. ඒක නිසාම කියනවා අන්න මොකද්ද මේ අවබෝධය කියන්නේ මේ අන්ධකාරයට අවදි වෙනවා. මෙච්චර මෙහෙම අන්ධකාරයක් තියෙනවා කියලා අවදි භාවයක් ඒතනත තුල ඇති වෙනවා. ඒකම තමයි අවබෝධය. එළිය හාත්පස පැතිරෙවුවා නෙමෙයි. ඒ වෙනකොට අඳුරේ වපසරිය දැනගත්තා. ඔබට හරි ලස්සන අපි කියන්නේ ග්‍රැෆිකල් නිරූපණයක් තියෙනවා. මොකද්ද මහා අන්ධකාරයක පොඩි ඉටිපන්දමක් මේ අඳුර මැද හරියේ දැල්ලලා එළිය වෙනවා. එතකොට ඒ ඉටිපන්දමට හා සාපේක්ෂව මහා අන්ධකාරයක් තමයි වටපිටාව ගැවසීගෙන තියෙන්නේ. අන්නේ අන්ධකාරයේ වපසරිය දැනගත්තා නම් ඒකම තමයි ඔය කී විදිහේ අන්න අවබෝධයක් කියලා අපිට කියන්න පුළුවන්. මෙච්චර අන්ධකාරයක් තියෙනවා. හැබැයි මම මේකට දුක් ගන්නේ නැහැ. දුක් ගන්නේ නැහැ. ඒ දුක් නොගැනීම වටින දෙයක්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපේම වලි ගහපාගෙන අපිම දැඟලිල්ලක් සිද්ධ කරනවා. මෙහෙම වෙන්න බෑ, අරහෙම වෙන්න බෑයි මෙහෙම උනේ. මේ වර්ධින්න පුළුවන්ද? මම මෙච්චර මේ බණ කියන මනුස්සයා මට මේ විනාඩි 40කට මාව මමතක වෙන්න පුළුවන්ද? තියෙන කුදු කතන්දර ටික ඔක්කොම කිව්වා. වැඩක් නැහැ අතහැරපු කියලා හිතුනේවා ඔක්කොම කිව්වා. මාස ගණන් අවුරුදු ගණන් පරණේවත් කිව්වා කී කිය. අන්න ඇවිල්ලා වැළපෙනවා. වැරදුනා 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 කියලා කියනවා. වැරදීම හොඳයි. වැරදීම ස්වභාවිකයි. වැරදීම මානුෂිකයි කියන අදහස අපි ලබා දෙන්න ඕනේ. ඒකම තමයි මේ පුහුණුව වෙන්නේ. ඒකම තමයි මේ පුහුණුව වෙන්නේ. මේ විදිහට කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ වැරදුණු වෙලාවේදී සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගන්නවා. වැරදුණු වෙලාවේදී සෑහෙන අන්න අන්ධකාරයේ පිළිබඳ අන්ධකාරයේ වපසරිය පිළිබඳ පොඩි දැනුවත් භාවයක් මතුවෙලා එනවා. ඒකම තමයි අවශ්‍ය වෙන්නේ. ඒකම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා මෙහෙම වෙන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මේ අසිහිය කියන ස්වභාවෙකුත් මාතුල තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ බල මට්ටම විදියට පෙන්නන්නේ මොකද්ද? වමාදේ නකම්පති इति සති බල. මෙන්න මේ විදියට අසිහියට ප්‍රමාදයට වැටුනහම කම්පා වෙන්නේ නැති ස්වභාවය තමයි බල මට්ටම. ඒ කියන්නේ මේ විදිහට වැරදුන වෙලාවට දුක් ගන්න ස්වභාවය ගැන තමයි කියන්නේ. ඕකේ මූලිකම මට්ටම් විදිහට අපිට කිව්ව හැකි අන්න හිත හිතවිල්ලකට ඇදිලා යනවා. ඒතර ආදුනිගේ ස්වභාවය තමයි යා හරියට දුක් ගන්නවා. අයියෝ භාවනාව ඉවරයි මේ මොස්පේන්දු හිතවිල්ලක් ආවා. දැන් ඉතින් බලන්නකෝ ආවා මුලින් ඉඳලා පටන් ගන්න පුළුවන් ඕන නානි කියලා මහා වෙහසක් පීඩාවක් හදා ගන්නවා. දුක් ගැනීමක් සිද්ධ කරනවා. අර විදිහට හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ල ආපු නිසා මට මේ විදිහේ මගේ භාවනාව කැඩිලා බිඳිලා ගියා කියන අදහසින් තමයි මේ තැනත්තා මේක ප්‍රකාශ කරන්නේ. නමුත් අන්න කාලයක් තිස්සේ භාවනාවක් කරගෙන කරගෙන යනකොට ඔන්න තේරෙනවා හිතවිල්ලක් ඇවිල්ලා ගියා. අවලක් නැහැ. හුස්මේ තියුනේ ඒක හිතවිල්ලට ගිහිල්ලා ආපහු හුස්මට ආවා ප්‍රශ්නයක් නැහැ කියන ස්වභාවය තම තමුන්ට දැන හඳුර ගන්න පුළුවන්. අන්න එතකොට තේරෙනවා හිත කම්පා වුණේ නැහැ කියලා. අන්න යම් කිසි විදියක අංශු මාත්‍ර ප්‍රමාණි මේ විදිහේ අත්දැකීමක් අපි ලබනවා. මේ විදිහේ විවේක තත්ත්වයක මට දිගට ඉන්න පුළුවන් වුණා. හුස්මේ ඉඳියා හිතවිල්ලකට ගියා ආවා හුස්මට ආවා. නමුත් මගේ හිත කම්පා වුණේ නැහැ. ඔන්න ඔය කී අත්දැකීම තමයි තව තව වර්ධනය වෙලා අර විදිහේ එදිනෙදා ජීවිතේදී අර විදිහේ වැරදුණු පැටලුණු අවස්ථාවක විනාඩි 40ක් බැනහඬ ගාගෙන ඉවර වුණාට පස්සේ මම මාව දැක ගන්නවානේ. අන්න ඒ වෙලාවේ නැවත යථාතාවයටපත් වෙන කොච්චර කල් යනවද? අර කියපු කෙනා කියනවා මට සති දෙකක් ගියා ඒ ෂොක් එකකින් රිකවර් වෙන්න. සති දෙකක් ගිහිල්ලා තියෙනවා. ඒකට සති දෙකක් පුරාවට අන්න දුක් ගැනීමක් පසුතැවීමක් තියෙනවා. සති දෙක කිව්වාම ඉතින් මේ එක දිගට සති දෙක නෙමෙයි. ඒ වෙනුවට වැඩ කරනවා. හැබැයි අර ෂොක් එකේ ඉන්නේ. ෂොක් එකේ ඉන්නේ අන්න අර කම්පා වෙන ස්වභාවයයි තියෙන්නේ. කම්පා වෙන ස්වභාවය වැරදෙනවා, පැටලෙනවා, හොඳටම හොම්බෙන්න යනවා. හොම්බෙන් මේ අනේක හොඳයි. මොකද හේතුව මම මේ පොතේ ගුරෙක් කියන එකක් දැනගන්න පුළුවන්නේ. මම මේක මේ යෙදිලා නෙමෙයි එක කියලා තියෙන්නේ. කරලා බලලා නෙමෙයි මේ කියලා තියෙන්නේ. කියලා දැන් මම කියපු වනේ මටම ක්‍රියාවත් කරන්න පුළුවන් කියලා අදහසකින් නැවත නැවත යෙදුනොත් අනේ තැනතර තේරෙනවා කාලෙත් එක්ක මේ කම්පා වෙන ගතිය අඩු වෙනවා. ඒ කම්පා වෙන ගතිය අඩු වෙන එක්තරා විදියක නිකන් හරි මුරුගයි කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. දැන් අපි තමු මහත්තයා එක්ක විනාඩි 40ක් අර විදියට හොඳටම බැනගෙන කුණු අරප කියාගෙන දඟලලා අන්තිමට ඒ 40 ඉවරුණාට පස්සේ මේ ගෑණි කම්පා වෙන්නේ නැත්තම් එතකොට ඒක මහා මුරුග ස්වභාවයක්නේ. සාමාන්‍ය මානසිකයි කියලා පේන්නේ මොකද්ද? අර සති දෙකක් දුක්ගත් එක තමයි කෙනෙක්ට. ආ කෑ ගැව්වට මොකද? පස්සේ යා පසුතැවුණා කියලා මගේ අදහසකින්. ඒ විදිහේ එකක් හොඳ දෙයක් විදිහට මේ ලෝකේ දකිනවා, සමාජයේ පේනවා, මහත්ය දකිනවා. නමුත් මේ විදිහේ කම්පන වෙන ස්වභාවයක් තියෙනවා නะ. වායමේ වරදිනවා. ඊළඟ මොහොතේ ආපහු නැගිටිනවා. මේ පැටලෙනවා. ඊළඟ මොහොතේ ආපහු නැගිටිනවා. ඒක ටිකක් මුරුග ගතියක් කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. ඒක නිකන් එච්චර හොඳ ක්වලිටි එකක් නෙමෙයි කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් දුක් අරගෙන මොකද වුනේ කියලා බලන්න. දුක් අරගෙන අපිට ලැබිලා තියෙන දේ බලන්න. ඒ වෙනුවට වැරදුනා වැරදුන බව පිළිගෙන සමාවල ගන්නවා නම් සමාව ගත්තා. ඒ වරද වරද විදිහට දැක්කා. එතනින් එහාට අපිට තම තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් නම්. මොකද හේතුව අන්න සිහිය පිහිටවපු වෙලාවේ, සිහිය ඇති වුණ වෙලාවේ, සිහිය පිහිටි වෙලාවේ තමයි අර කම්ප ගැනීම එන්නේ. කම්ප වීම එන්නේ සිහිය පිහිටුණු වෙලාවේදීනේ. සිහිය නැති තාක්කල් ඔය කම්ප වීම නැහැ. ඉතිවිල්ලක ඔහේ ඇදිලා යනවා. දන්නේ නැති තාක්කල් ප්‍රශ්නයක් නැහැ. යම් කිසි වෙලාවක අන්න මුලාව අවසන් වෙලා සිහිය මතුවෙනවද? ඔන්න එතකොට තමයි දුක් ගන්න. අයියෝ හිතවිල්ලක ආව විනාඩි කීයක් ගියාද මන් දන්නේ නැ මේක දිගේ හුස්ම දෙක තුනයි බලන්න පුළුවන් උනේ කියලා ඔන්න වෙහසක් පීඩාවක් අර ගන්නවා. එතකොට අර විදිහට බැන අඬ ගාගෙන අර විදිහ විනාඩි 40ක් ගත කළා මම මාව දැකගත්ත වෙලාවේදී මහා ෂොක් එකක් එනවා. මම මේ වගේ කෙනෙක් මේ විදිහට කටයුතු කරා හරිද, මේ විදිහට කටයුතු කරන්න පුළුවන්ද කියලා මහා ෂොක් එකක් එන්නේ දැනගත්ත වෙලාවේ. අන්න සිහිය පිහිටව ගත්ත වෙලාවේ මම මාව දැකගත්ත වෙලාවේ තමයි මේ ෂොක් එකේ ඉන්නේ. ඒ ෂොක් එකෙන් තමයි අර විදියට සති ගණනක් උනත් දුවන්න පුළුවන්. සති ගණනක් උනත් යන්න පුළුවන්. ඉතින් මේ විදිහේ තත්ත්වයක් අපි ළඟ තියෙනවා නම් අන්න ඒ කම්පනවන ස්වභාවය වටින දෙයක්. හැබැයි ඒක බාහිරයට කෙසේ පෙවුනත් තම තමුන්ට සහනයක් විවේකයක් ඇති කරන දෙයක්. ඒතකොට සමාව ගන්නවා නම් සමාව ගත්තා ඉවරයි. සෝරි කිව්වා නම් සෝරි කිව්වා ඉවරයි. එතනින් අමතක කළා එතනින් එහාට යන්න පුළුවන්ද කියන ක්‍රමවේදේ තමයි ටිකෙන් ටික මතුවෙලා එන්නේ. ඉතින් ඒක ඉදින් තම තමම පරීක්ෂා කළා ටික ටික හොයාගන්න කියන ආරාධනාවත් එක්ක අද දවසේ මේ හතරක් නැතුව ආනන්තරිකෝ චේතෝ සමාධි කියන මේ දුකසේ අවබෝධ කර යුතු ධර්මතාවය තම තමුන් ළඟ දැන හඳුන ගන්න, තම තමුන්ට අත්දකින්න මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සියලු දෙනා වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. වැඩසටහන ධර්ම දේශනාව අවසානයේදී අප සියලු දෙනාගේම දැනගැනීම පිණිස සුළු සාරාංශගත කිරීමක් කරනවා. වැඩසටහනට සම්බන්ධ පසු සම්බන්ධ ඡායගේ දැනගැනීම පිණිස ධර්ම දේශනාව නැවතත් සවන් දෙන්න පුළුවන් අනිකුත් මීඩියා තුලින් මික්සෙල්ආර් Facebook හෝ YouTube channel එක තුලින්. ඉතින් අද ධර්ම දේශනාවට පාදකුණේ මොකද්ද? මේ බුදුන් වහන්සේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා, දුකසේ අවබෝධ කළ යුතු ධර්මයක් තිබෙනවාද? ඒ කුමක්ද කියලා. සමාධියක් බුදුන් වහන්සේ කියනවා ඒ ආනන්තරික චේතෝ සමාධිය කියලා එකක් තියෙනවා. ඒක තමයි මෙසේ දුකසේ අවබෝධ කළ යුත්තේ කියලා. එහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරා, ඉතින් මේක අවබෝධ කර ගැනීමේදී කොටස් වශයෙන් හතරකට බෙදන්න බෙදා පෙන්නුවා. කොහොමද මේක දුකසේ අවබෝධ කරන කට්ටිය සහ සැපසේ අවබෝධ, මම වචනේ හරියට කිව්වද මතක නැහැ, සමා වෙන්න, වචනේ හරියට පාවිච්චි කළාද කියලා, සුඛසේ සුඛ ප්‍රතිපදාවක් විදිහට අවබෝධ කරන. එහිදී ස්වාමීන් වහන්සේ තවදුරටත් සඳහන් කළා මේ දුකසේ අවබෝධ කරන කට්ටිය ඉතා කෙටි කලකින් සහ දීර්ඝ ගමනකින් පසුව මෙසේ චේතු ආනන්තික චේතු විමුක්තියක් ළඟා කරගන්නවා. ඊට අමතරව සුඛ ප්‍රතිපදාව ඔස්සේ ගිහිල්ලා බොහෝ කලකින් එමුණත් අවබෝධ කරගන්න කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ටික කලකින් අවබෝධ කරගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් මේ මෙහෙට මූලික වශයෙන් සඳහන් වෙන්නේ තියුණු රාග, තියුණු ද්වේෂ, තියුණු මෝහ ඇති එක එක පුද්ගලයන්ගේ ස්වභාව මත තමයි මේක තීරණය වෙන්නේ. ඉතින් මේක එකපාර්තම කාටවත් කියන්න බෑ, මෝහයක් තියෙනවද, රාගයක් තියෙනවද, ද්වේෂයක් තියෙනවද කියලා. ඒ තමන්ගේ ප්‍රතිපදාව තුළින්ම තමුන්ම දැනගත යුතු දෙයක්. ඉතින් ඒකට තමයි අපි මේ කියන්නේ තමුන්ගේ කමඨහන් වාර්තා අද්දකීම් ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි අද දවසේදී ධර්ම දේශනාව වශයෙන් පුට්කෙටි සාරාංශගත කිරීම වශයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීළඟට අපිට තිබෙන්නේ ඉතින් මේක සුළුවෙන් හෝ මේක පටන් ගන්න ආයකට කොහොමද අද්දකී උපදෙස් සපයන්නේ කියලා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත් පත්‍රිකාවක් තිබෙනවා. මාත් පත්‍රිකාවම දැන් ෂෙයා කරගන්නම්. මම හිතනවා දෙකේ තියෙන උපදෙස් පත්‍රිකාව පේනවායි කියලා. මූලිකවම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පරිදි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මොකද මුලින්ම කියන්නේ සුළුවෙන් හෝ පරියන්කයක් කරන්න, සුළුවෙන් හෝ සතිමත් ඇවිදීමක් කරන්න. ඉතින් මේක කොහොමද ආරම්භ කරන්නේ කියන අදහස පැහැදිලි කරන වීඩියෝ පරිදි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පරිදි දෙක නරඹලා හොඳ අදහසක් ඇති කරගන්න කියලා කියන්න පුළුවන් ඉල්ලා සිටිනවා. එම වීඩියෝ පරිදි දෙකේ තිබෙනවා සතිමත් ඇවිදීමක් පටන් ගන්න කොහොමද, හිඳ ගැනීමක් පටන් ගන්න කොහොමද කියලා. ඉතින් ඉතාමත් වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුවයි. ඉතින් පුහුණුව පටන් ගැනීමට ආරම්භයේදී සුළු වේලාවක් දිනයක පෙන් කරගත්තු වේලාවක පුහුණුව පටන් ගන්න පුළුවන්. මූලිකවම සතිමත් හිඳ ගැනීම ආරම්භ කරන්න කියලා තමයි ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙන්නේ. එය තමන්ගේ සතිමත් පරියන්කයට උපකාර වෙනවා. ආරම්භයේදී විනාඩි 5ක් පමණ පුහුණුව පටන් අරගෙන එය විනාඩි 10ක්, විනාඩි 15ක්, 20ක් පමණ දිගු කරන්න පුළුවන්. සතියක් පමණ තමන්ගේ පුහුණුව කිරීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණ කරලා එම අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන් වார்த்தාවක් වශයෙන්. එම වார்த்தාව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. වார்த்தාවට ඇතුළත් කරන්නේ මොනවද කියලා කිව්වොත් සතිමත් ඇවිදීම සම්බන්ධයෙන් කොහොමද තමුන් සතිමත් ඇවිදීම පටන් ගත්තේ? පාදේ ස්පර්ශයේ පොළොට දැනුණු විදිය, පාදවල බර එක පාදයක සිට අනිත් පාදයට මාරු වෙච්ච ආකාරය, ඊළඟට ඇති වෙච්ච බාධා, සතිමත් බාධා ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ කිව්වා එම බාධාවක් හෝ හිතේ යම් ද්වේෂයක් රාගයක් මෙයා ආවම ඒ වට කොහොමද මුහුණ දුන්නේ මේ සතිය පුහුණු කිරීමේදී? එම අත්දැකීමුත් මේ වාර්තාවට ඇතුළත් කරලා අප වෙත එවන්න පුළුවන්. එම වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා හැකි පමණ එම වාර්තා අප වෙත ලියා එවන්න. එය තමුන්ගේ සහ වැඩසටහන සම්බන්ධ වෙන අනිත් අයගේ පුහුණුව පිණිස බොහෝ උපකාරී වෙනවා. එය තමන්ගේත් සතිමත් බව පුහුණුවේ දියුණුවට උපකාර වෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් සමර් ටයිම් එකේ 12:30 සිට 2 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. සූම් මීටින් ලින්ක් එක රැස්වීම අංකය සහ මුරපදයක් මේ සඳහන් වෙනවා. වැඩසටහන ක්‍රියාත්මක වැඩසටහන අතුරතුර මම මෙබ ඩීටේල්ස් චැට්ස් දාන්න සියලු දෙනාගේ දැරගැනීම පිසිස. ඊළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. අප බලාපොරොත්තු වෙනවා පූජනීය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ඔබ වහන්සේවත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ස්වාමීන් වහන්සේ අද දිනේ අපේ වාර්තා ඉදිරිපත් කරන්නේ
ඊළංගා වාලචන්ද්‍ර
ඊළඟක් සම්බන්ධ වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේ. වල ඊළඟකට ආරාධනා කරනවා අද දිනේ අපිට ලැබී වාර්තා ඉදිරිපත් කරන්නේ තිරුවන් සරණයි.
හොඳමයි නදීප්, බොහොම පිං. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපට අද දවසේ එක ලිඛිත වාර්තාවක් මෙවන විට ලැබී තියෙනවා. එය ඉදිරිපත් කිරීමට අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව පළමුව කීපවරක් අඩි 40ක පමණ දුරක් නිදහසේ ඉදිරියටත් ආපසුත් සක්මන් කළෙමි. පසුව පාදය ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කිරීම සතිමත්ව කළෙමි. පොළවේ රළු බව හා පාදය ඔසවන විට පාදයේ ඉදිරි කොටස පොළවේ තෙරපෙන බව වැඩි බවත්, ඉදිරියට ගෙන යන බව සහ නැවත මුළු පාදයේම පොළවේ තබන බවත් වැටහුණි. වම් පාදයට වඩා දකුණු පාදයේ බර බවක් දන හිසට තේරුණි. වරින් වර පිටත ශබ්ද නිසා සිත එකඟ කර ගැනීමට අපහසු වුවත් නැවත භාවනාවේ යෙදුණෙමි. එමෙන්ම එම ශබ්ද වෙත විවේචනයකින් තොරව ඒවා නිරීක්ෂණය වීමට ඉඩදී සතිමත්ව සිටියෙමි. ඉන්පසුව පිම්බීම හැකිලිම පැය භාගයක් පමණ සතිමත්ව නිරීක්ෂණය කළෙමි. සිත පාලනය කර ගැනීමට උත්සාහ කළෙමි. ඒත් එම උත්සාහය ඕනාවට වඩා තදින් සිත අල්ලා පාලනය කිරීමට නොගියෙමි. හුස්ම රැල්ල ප්‍රබලව නොපෙනී හා ප්‍රනීත බවකට පැමිණි අතර කය තුළද අමුතු සුවතාවයක් ඇති වී ගියේය. එහෙත් යම් වේලාවකින් පාදයේ වේදනාවන් නැගියා අතර ඒ වෙත අවධානය යොමු වීමට ඉඩහැරියෙමි. මෙසේ සක්මන හා පර්යංකය තුළ විවිධ ස්වභාවයන් ඉස්මතු වීම අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂ වීමක් ලෙස අවබෝධ විය. මෙලෙස පර්යංකය නිම කළෙමි. සියලු දෙනාට තෙරුවන් සරණයි. නිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
ඔව්, මේ වාර්තාවේ සතිමත් බව පිළිබඳව ඇත්තටම මේකට සමාජයේ මේ වැඩසටහනේම සම්බන්ධ වෙච්ච ආධුනික ආරම්භය ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. මේ කියන කාරණාත් එක්ක ගත්තාම වැඩේ දැන් කරගෙන යනවා, හැබැයි තාම තියෙන්නේ අර බාගෙට තැම්බෙමින් කියන එක වෙන්න තියෙනවා. මේක තමන්ට දැන් ටික ටික තේරෙන්න ඕනේ. මේක කරගෙන යන්න පුළුවන්, හොඳට කකුල තියන්න පුළුවන්, ඒක දැනෙන හැටි දන්නවා, ඒකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ බාධා වෙන්නේ සද්දයි කියලා දන්නවා. හැබැයි ඒක බාධාවක් වෙලා තියෙනවා. මොකද සතිය නෙමෙයි එතෙන්දි මුල් තැන, මේ එකඟ වීම කියලා. කකුලට හිත එකඟ වෙන්නේ නැහැයි කියන සද්ද නිසා. ඒක ලියන නිසා එයා Tamanටම මේක තේරු ගන්න පුළුවන්. එතකොට එතෙන්දි අපි සතියෙන් පිට පැනලා සමාධියට මුල් තැන දෙනවා. අන්න එතනදී තමයි කොට වරදින්නේ. දෙයක් නෑ, ඒක කරන නිසා, මේක තමන්ම දන්න නිසා, තමන් විසින් වාර්තා කරන නිසා තමන්ට අල්ල ගන්න පුළුවන්. ඔන්න මෙතනදී මම සතියට නෙමෙයි එකඟ බවට සමාධියට මුල් තැන දීලා තියෙන්නේ. ඊළඟට තව ටිකක් කරගෙන යනකොට මේ අත්දැකීම එනවා, වමට වැඩිය දකුණ තමයි මේ වෙනසක් තියෙනවා. අන්න කකුල් දෙකේ වෙනසක් තියෙනවා. ඕක අල්ලන්න බෑ සිහිය නැති කෙනෙකුට. නිරන්තරයෙන් ඇවිද්දත් අවුරුදු 100ක් ඇවිදලා මේ මැරිලා ගියත් සිහිය පිහිටවන්නේ නැතුව ගත කරපු ඇවිත් කෙනාට මේක අල්ලන්න බෑ. මේක අල්ලන්න පුළුවන් අවුරුදු 7 කුඩා දරුවට වුණත් සිහිය පිහිටවනවා නම් පමණක්. ඒ නිසා මේ කකුල් දෙකේ වෙනස තේරුම් ගත්තා කියන්නේ සිහියේ හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ ඒකයි මේ 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 කෙනාගේ මේ හොඳ දෙපැත්තට දෝලණයක් තියෙන බව දන්න තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්ක සිහියත් පැවතිලා තියෙනවා. හැබැයි සමහර තැන්වලදී ඔන්න සමාධියට මුල් තැන දෙනවා. ඒ කියන්නේ ඔන්න පොඩ්ඩක් අපි සිහියෙන් පිට පැනලා ඒක තේරුම් ගන්න යාට පුළුවන්. ඒකත් එක්ක තව කරනකොට මේ මේ වාඩි වෙලා සිහිය පිහිටවීමත් දැන් කරන පැය භාගයක් වගේ තමයි කරන්නේ. ඒ නිසා ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් පුහුණුව කරගෙන ගිහිල්ලා හොඳ මට්ටමකට, එහෙම නැත්නම් අපිට කියන්නේ සතුටු වෙන දායක මට්ටමකට, එදිනෙදා ජීවිතයේ සිහිය ක්‍රියාත්මක වෙන හැටි දකින්න පුළුවන් මට්ටමට ගන්න මේක අපි හදා ගන්න ඕනේ. විනාඩි 30 45 අඩුම, එහෙම නැත්නම් පැය තමයි අපි සාමාන්‍යයෙන් ඉස්සරවන්නේ. අනුමත කිරීම තියෙන පැයක් වාඩිලා උත්සාහ කරන්න, පැයක් සක්මනක් කරන්න, මේ දවසේ අඩු ගන්න එක එකවත්. ඉතින් අන්නේ විදිහට දැන් විනාඩි 30ක ලබන මේ අත්දැකීම වර්ධනය කරන්න තියෙනවා. ඉතින් අන්න ඔය විදිහට කරගෙන යනකොට එයාට තේරෙන්න පුළුවන් මේ ඔය කියන සිහිය හදාගත්තු සිහිය තව ඉදිරියක් දකින්න පුළුවන්. එතකොට මේ වාඩි වෙලා මේ තමන් අත්දකපු මේ කාරණා ටිකේ, එහෙම නැත්නම් ඇවිදිනකොට අත්දකපු කාරණා ටිකේ සිහියට මුල් තැන දීලා ඒක සිහියෙන් කොහොමද මේ දේවල් දරා ගන්න. එහෙනම් සද්දේ බාධාවක්, එකඟ බවට බාධාවක් තමයි. හැබැයි සිහියට බාධාවක් නැහැ. ආන්නේ විදිහට සිහිය කියන ප්‍රධාන අරමුණ, ප්‍රධාන කාරණයට මුල් තැන දීලා වැඩ කරගෙන යන්න අපිට පුළුවන් වෙන්නේ මේකත් එක්ක. ඒ නිසා ඒක දැන් මේ තියෙන්නේ දෝලන අවස්ථාව කියන්නේ දැන් හොඳට වැඩේ කෙරිලා පදම් වේගෙන එන තැන තියෙන්නේ. මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ දැන් තව තව වැඩි කරනවා. පුහුණුව වැඩි කිරීමත් එක්ක මම කරන්නේ සිහියට මුල් තැන දීම. එහෙම නැත්නම් මේ සතිපට්ඨානෙ, සතිමත් බව, සිහිය කියන කාරණේම මේක හේතු ගන්නවා. සමාධිය කියන කාරණේ අමතර වාසියක්. හිත එකඟ වීම කියන එක එකෙන් ලැබෙන මේ අමතර වාසියක්. සතිය සමාධිය එක හරි. සතිය දින කෙනාට සමාධිය කිට්ටුම කාරණේ, ආසන්නම කාරණේ. හැබැයි ඒක නෙමෙයි ප්‍රධාන දැන. එතකොට සද්දේය එකක බවට බාධාවක් වුණාට සිහියට බාධාවක් නෙමෙයි. අන්න ඒ විදිහට ටික ටික මේක තේරෙන්න ගන්නකොට අර ඒකෙන් තියෙන දරතය පරිලාහය උනාඩු වෙන්න පටන් ගන්නවා. ඒක සද්ද කියන්නේ සතියට අහුන තවත් අරමුණක්. කකුලේ ස්පර්ශයේ, පාදයේ ස්පර්ශයේ කියන්නේ තවත් අරමුණක්. එතකොට මේ අරමුණක් වශයෙන් බැලුවොත් දෙකම එකයි. කකුලේ ස්පර්ශයේ ගෙවිලා සද්දේ ඇති වෙනවා. ඇද්ද ඉවර වෙලා ආපහු කකුලට එනවා. බැලුවාම දෙකම අරමුණ. ආන්න මේ විදිහට අරමුණක් කියන කාරණයට යොමු වීමට මෙතන අවස්ථාවක් තියෙනවා. ඊළඟට පරියංකේදීත් හුස්මත් එක්ක ගත කරනවා. ඊළඟට හුස්මෙන් ඔන සද්දෙකට යනවා. ආන්න මේක බාධාවක් වෙනවා එකඟ බවට සමාධියට නම් මුල් තැන දෙන්නේ. මේක වැඩේට කෙරෙන්න ඕනේ මේකමයි කියලා මුල් තැන දෙනකොට නෑ. සද්දේ තරමුණක්. දැන් මෙතන මම මේ කතා කරගෙන ඉන්නවනේ, අපි හාමුදුරුවෝ කෙනෙක් අරන් ඇවිල්ලා ඔන්න ඔචොක් කරනෝනේ. දැන් ඒකත් අරමුණක් බවට පත් කරගන්න ඕනේ. මේ කතා කරන එකත් අර එකක්. ඉතින් ඒකේ වෙලාවට ඒකට හිත යනවා, මේක මෙහෙතර ගන්නවා. මේ විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ මේක සතියට කියන කාරණේ මුල් තැන දෙන්න. එහෙම නැති වුණොත් ඒක අපිට මේ තරදරයක් බවට පත් වෙනවා ඒක කරදරයක් බවට පත්වීම මුලදි වෙනවම තමයි. ඉතින් ඒක ස්වභාවයක්නේ, අපි මේක මේ සංසාරේ කරපු දෙයක් නෙවෙයිනේ. අලුතෙන් මේක මේ මෙත්තා සංසාරය ආවේ ඔක නොකරපු නිසා. බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතේදී අපිට අහන්න ලැබුණා. අහලා විතරක් නිකන් හිටියේ නෑ. අහලා නිකන් මේ හිතින් හතල පොත් කියවලා මේ සාකච්ඡා කරලා මේ බණ අහලා එහෙම නැවතුනේ නෑ. අපි කර බලන්නත් යොමු වෙලා දැන් ඉන්නේ. ක්‍රියාවත් කරන්නත් බැහැපු අය. ඒ නිසා මේ විදිහට අපිට අත්දැකීම තම තමන්ටම ලබන්න පුළුවන්. අන්නේ ලබන අත්දැකීම වාර්තා කිරීම හරහා තමන්ට ශක්තියක් ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිකරණය ටික ටික තමයි ඇති වෙන්නේ. පටන් ගන්න දවසේම වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි මුල් පියවරවන්හි ওই විදිහට තමයි යන්නේ. හැබැයි මේකේ ඒ දියුණු පැත්තටත් එහෙම නැත්නම් ඉදිරියට යෑමටත් කරුණු හොඳට සඳහන් කරගෙන ඉන්නවා. ඒ නිසා මේ වார்த்தාව තමන්ම කියවුවොත් තමන්ටත් ඒක සතුටුදායකයි. ඕක තියාගෙන ඉඳලා ඉදිරි කාලෙකදී නැවත කියවලා බැලුවොත් මේ අත්දැකීම් එක තමන්ට හොඳට පැහැදිලි වෙනවා තමන් යාපු ඉදිරි ගමන. ඒ නිසා මෙන්න මේ තමන් මේ පිළිබඳ වාර්තා කිරීම පිළිබඳව තමන්ට සතුටු වෙන්න පුළුවන්. ඒක දිගට පවත්වා ගත්තොත් ඒ ටික තමන් තබා ගත්තොත් එකතුවක් විදියට අනාගතයේදී ඒක බලන්න පුළුවන්. මෙදා කොහොමද මේකෙදි සැලුනේ, දැන් කොහොමද කියලා. මෙන්න මේ විදිහට මේක ගලණය තේරුම් ගැනීමට තමන් තුළින්ම හැකි වෙනවා. ඒ නිසා ඒ කටයුතු දැන් කෙරීගෙන යනවා. දිගට පවත්වන්න ඕනේ. මේ සතියේ මුල් තැන දෙනවා කියන කාරණේනුත් ඒ වගේම සක්මනෙත් පරියන්කෙත් කල වේලාව තව චුට්ටක් වැඩි කරන්න ඕනේ කියන අදහසිනුත් හෙරගෙන යමු කියලා යෝජනා කරමු.
බොහොම පිං ස්වාමීන් වහන්ස ඒ පැහැදිලි කිරීමට. තවත් ලිඛිත වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම දැන් ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පරියන්ක පැයක් දැස් පියාගෙන ඇතුළතින් ඇසෙන රැහැයි හඬට සමාන ශබ්දයකට සවන් දී සිටියෙමි. ටිකකින් හුස්ම වැටෙනු දැනුනි. නාසයෙන් ඇතුල්වන හුස්ම කෙරෙහි සිත යොමු කළෙමි. ඇතුල්වනවා පිටවනවා යයි මෙනෙහි කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය දීර්ඝ බව දැනේ. වම් නාසයෙන් ඇතුල්වන හුස්ම වියලි බව දැනේ. කඩින් කඩ සිතුවිලි පැමිණේ. ඒවා සිතුවිලි බව දැනී නැවත හුස්ම වෙත යොමු වුනේමි. දැන් ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා දීර්ඝ බව දැනේ. හුස්ම වැටීම ඒකාකාරීව සිදුවන බවක් සහ ඒ ගැන ඇති උනන්දුව අඩුවෙන් සමවන්න අඩු බවක් දැනුනි. කමඨහන් වාර්තාව ලිවීම ගැන සිතන්නට පටන් ගනුනි. සිතන බව දැනී හුස්ම කෙරේ යොමු වීමි. ටිකකින් හුස්ම සියුම් වී හුස්මේ වේගයද අඩුවන බව දැනුනි. මේ සමගම ශාන්ත නිස්කලංක තත්වයක් දැනුනි. ඇතුල් වෙනවා පිටවෙනවා ලෙස මෙනෙහි නොකරන අතර සිහිය හුස්ම කෙරෙහිම යොමු වී නැති බව දැනුනි. වෙනත් සිතුවිලිද නැත. මෙම ශාන්ත තත්වය දිගටම පවත්වා ගැනීමට ඇති වූ ආශාව සමගම එය නැතිවේ යයි කනස්සල්ලක් ඇතිවිය. දැන් භවනාව යොමු වී ඇති අරමුණ කුමක්දයි නොදැනේ. කිසිවක් නොකර සිටින බව දැනේ. සීනුව නාද වෙනතෙක් මෙසේ ගත විනි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
ඔව්, මේ වාර්තාව තමන් හොඳට සිහිය එකතු කරගත් වාර්තාවක් පිළිබඳව. ඒ කියන ආධුනිකත් නෙමෙයි ඇත්තටම. මේ ටිකක් හුරු පුරුද පළ පුරුදු කෙනෙක්. දැන් මේක පල්පුරුදු මට්ටමට තමන්ගේ සිහිය හදාගෙන තිනවා. ඒ විදිහට ආරම්භය සාමාන්‍යයෙන් හොඳට හිත නිෂ්කලංක කෙනෙක් වාඩි වුණාම පරියන්කෙට ඒ හිත යනවා එක්වරම ඒ කණේ තියෙන ඒ නිහඬේ හඬ කියන ඒ සද්දෙට. ඉතින් ඒකත් එක්ක තමන් හොඳටම හුදකලා බව තීරුම් අරගන්න පහසුයි. එහෙම වගේම ශූන්‍යාගාරය තමන් ලබා දීලා තිනවා පැහැදිලිවම. ඒ වගේම අරණ්‍යගතෝවා කියන බුදුපියාණන් වහන්සේ කාරණේ ලබා දීලා තිනවා. රුකමූලගතෝවා ආදි වශයෙන් මේ ගෙදරක හිටියත්, කාමරයක හිටියත්, ටවුන් එකක් මැද හිටියත් මේ කාරණේ එනකොට කනට මේ පිළිබඳ දැනෙනකොට තමන් හොඳටම හුදකලාව අත්විඳලා අවසන්. කියන්නේ ඒකත් එක්ක තමයි මේ පරියංක මේ අත්දැකීම් ඉදිරියට ගලාගෙන යන පහසුව ඇති කියලා තියෙන්නේ. නිසා මේ පරිසරය ලබා දීමට දක්ෂ වෙලා තියෙනවා. ඒකත් එක්ක ගිහින් තියෙන ඉදිරියට එතකොට හුස්ම මතුවලා ආහාරනෙත් හොඳයි. එතකොට මෙන්න මේක ගොඩක් අයගේ වෙන අඩුපාඩුවක් තමයි. වාඩි වුණා මං ආනාපාන සති කරන්න ඕනේ කියලා කියලා හුස්මට හිත දාගෙන දඟලන්න පටන් ගන්න. ආශ්වාස ප්‍රශ්වාස කිය ඒක ආනාපාන සති භාවනා කරන්න ඕනේ කියලා ඉදිරිපත් වෙලා. නමුත් මේ වාතාවෙන් එක ආදර්ශයක් තියෙනවා. වාඩි වුණා, ඒ වාඩි වෙලා තමන් වෙත සිහිය යොමු කරනවා ඉස්සෙල්ලා වාඩි වෙච්ච බවට. ආන්න එතකොට මතු වෙලා එනවා මේ සද්දේ. තව කෙනෙකුට සද්ද නෙමෙයි, තව කෙනෙකුට කය සම්පන්න වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේ ඉරියව් හොඳට පසුපස තද වෙලා තියෙන බව මතු වෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කණෙන් මේක අරගෙන තිනු සිහිය පිහිටවා ගැනීම. අන්න ඊට පස්සේ තමයි සිහිය කය තුල ක්‍රියාත්මක වෙලා වුණ හුස්ම මතු වෙලා එන්නේ. يعني ඒක මේ වාර්තාව පැහැදිලි. ඒක කෙනෙකුට ආදර්ශයක් ආරම්භය ගැනීමේදී. එතකොට හුස්මේ මතුවෙච්ච ආකාරය ඒක තමයි ස්වභාවික හුස්ම කියන්නේ. අන්න ඒකට හිත තිබ්බොත් තමයි අපිට ස්වභාවික කාරණාවලට යන්න පුළුවන්. ධර්ම කාරණාවලට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ධර්මය කියන කාරණේ දකින්න අවබෝධ කරනවා කියන මේ ස්වභාවික හුස්මට යන්න වෙන්නේ. නැත්නම් වෙන්නේ අර මම කරන ආස්වාද ප්‍රසවාසයක් හදාගෙන ආනාපාන සති කියලා වාඩිලා අදිනෝ ප්‍රසවාස කියලා හෙලනවා, ඕක කරලා ඔළුව ගැක්කුම හදාගන්න එක. ඉතින් ඒ නිසා ඔන්න ඔය වගේ සිහියට මුල් දෙන්න දීලා මේක වෙන හැටි ඉබේ වෙන විදිහට ඉඩ දෙන එක තමයි ස්වභාවය. අන්න ඒක වෙනකොට මේ හුස්ම තේරුම් ගන්න පුළුවන්. එතකොට මේකේ දිග කෙටි භාවයන් තේරෙනවා. ඉතින් මේක හොඳටම බුදු පියාණන් වහන්සේ විස්තර කරලා තිනවා, අපිට දේශනා කරලා තිනේ සතිපට්ඨාන සූත්‍රයේදී. මේ දීගං ආස සන්තෝ දීගං අස සාමීති පජානාති. දිගට හුස්ම ගන්න වෙලාවට දිගට හුස්ම ගන්න බව හොඳින් දනි. මේ ජානාති නිකන් දන්නව නෙවෙයි, පජානාති හොඳින්ම දන්නවා. අර ප්‍රශ්වාසයට වැඩි ආශ්වාසය දිගයි කියලා දැන් ඒ සටහන තියෙනවා. ඒකත් එක්ක ඉන්න අතරේ ඒකම නෑ. දැන් ඔය කෙනෙක් හිතුවොත් ආමේ පොතේ හැටියට ඔන්න එක එන්න ඕනේ, ඊළඟට කෙටි එක එන්න ඕනේ, ඊළඟට කෙටි ආශ්වාසය රස්සං වාස සන්තෝ රස්සං අසන, ඊට කෙටි ආශ්වාස, ඊළඟට කෙටි ප්‍රශ්වාසය ඔහොම එන්න ඕනේ, ඊළඟට මෙසබ්බ කාය පරිසංවේදී එන්න ඕනේ. මෙහෙම පිළිවෙලක් හිතෙනවා මේක කියවන කෙනාට. එහෙම නැත්නම් අහලා විතරක් බන්න කියලා විතරක් සාකච්ඡා විතරක් බන්න අහලා විතරක් තියෙන කෙනාට ওই පිළිවෙල විතරයි තේරෙන්නේ. නමුත් කරන කෙනාට තේරෙනවා එහෙම නෑ, මේක ඇස්සේ වෙන හිතුවිලිත් එනවා. ඉතින් මෙයා ඒක සඳහන් කරලා තිනෝ මේ විදිහට හුස්ම තේරෙන වෙලාවෙ මෙන්න හිතුවිලි ඇවිල්ලා බාධා වෙලා. ගැටලුවක් නෑ, නෑ ආයි හුස්මට ආවා කියනවා. අන්න සිහිය හොඳට ක්‍රියාත්මක වෙලා තිනෝ, සිතුවිලිෙන් බව සිතුවිලි දන්නෝ. දැන් හුස්ම වෙනස් වෙලා දැන් ඔන්න ආස්වාසයට වෙලී ප්‍රස්වාසෙ දිග වෙලා. තිවෙන්න මේ විදිහට ඔය මාරවීම තමයි බුදු පියන් වහන්සේ පිළිවෙලක් වගේ ආස්වාස රසංවා දීගංවා කියලා ඒ පිළිවෙලක් පෙන්නලා තියෙන්නේ. ඒක සඳහන් කරන්න වාර්තාගත කරන්න ඕන ක්‍රමයක් තියෙන නිසා එහෙම. නැතුව මේක මේ ඒ විදිහට සයිස්තුවක් විදිහට සිද්ධ වෙන එීමක් නෙවෙයි. එහෙම වුණොත් වැඩේ හරියි කියන අදහසකුත් මේ තුල නැහැ. ඒ නිසා මේක තුල පැහැදිලි මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන ක්‍රියාවලිය සිහියට අසු වෙන හැටි. ඊසොන් ඊළඟට සම වෙනවා. ඊළඟට දැන් ආස්වාස ප්‍රස්වාස එහෙම දිග කෙටි බවක් නැහැ කියනවා. මේ ගලණය මේ තුල සිද්ධ වෙනවා. එතකොට හොඳට සිහිය පවත්තල බලාගෙන ඉන්නවා නම් මේ ක්‍රියාවලිය දිහා මෙන්න මේ ක්‍රිය තමයි සිද්ධ වෙන්නේ. මුලදී මේක ලොකුවට රඟනවා, උඩ පයින්නවා, යට යනවා, ටික වෙලාවකින් ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ මේ සම වෙනවා. ඊට පස්සේ ඔන්න ආස්වාස ප්‍රස්වාස වෙනසක් නැහැ වගේ. ඒත් බලාගෙන ඉන්නවා. අන්නේ මේ වෙනකොට තමයි සිහිය අවශ්‍යතාවය වැඩි වෙන්නේ. මොකද දැන් අර දිග කෙටි එහෙම නැත්නම් හිතුවිලි මේ බාධා මේ ටික තියෙන තාක් මේ හොඳට අපිට සිහිය පවත්වන්න පහසු යමක් තියෙනවා, නාට්‍යයක් තියෙනවා බලන්න. හැබැයි දැන් මේ ආසස් ප්‍රසවාස සම වෙලා එන වෙලාව වෙනකොට බලන්න තරම් හිත ඇදෙන දෙයක් නැහැ. ඊට වැඩිය හොඳයි අර රාගික අරමුණු, ද්වේෂ අරමුණු, මන මොහය. මේවා මීට වැඩිය ප්‍රබල වෙන්න අවස්ථා වැඩි. හැබැයි සිහිය තිබුණොත් තුස්මෙම තියාගෙන ඉන්නව කමක් නැහැ. මේක දැනගෙන ඉන්නවා කියලා යනකොට ඔන්න මුළු කයම තේරෙන හුස්මෙත් ගෙවීම ඔන්න පටන් ගන්නවා ටික ටික. අන්න ඒ වෙලාව වෙනකොට තමයි රාගය ද්වේෂය යටපත් වෙලා ඔන්න මෝහය ක්‍රියාත්මක වෙන පටන් ගන්න වෙලාව. නිින්ද එන්න හදන වෙලාව. අන්න ඒකට අවදි වෙලා ගත කරොත් ඔන්න මේක නා ඒකට දක්ෂ වෙලා මේකෙදි ඊළඟට ගත කරන වෙලාවේ හුස්ම වැටෙන බව දන්නවා. හැබැයි හුස්මේ ඒ හරියටම මෙන්න මේකයි කියන්න බෑ කියන. එතකොට ඔන්න අපි යොමු වෙලා තියෙනවා මේ හුස්ම දැකලා ඒ හුස්මේ මුල මැද අග තේරුම් අරගෙන අන්නේ අරමුණේ මේ සම්පූර්ණ දැක්මක් දකින්න හැකි වෙනවා. ඒ දකීමත් එක අරමුණුවල ආරම්භය මැද අග කියන කාරණය ටික ටික ප්‍රකට වෙන්න පටන් ගැනීම හරහා හුස්ම තවයි අරමුණක්. ඊට පස්සේ සද්දයක් ආවත්, හිතවිල්ලක් ආවත්, වේදනාවක් ආවත් ඒකත් පටන් ගන්නවා, මැද වෙනවා, ඉවර වෙනවා. මෙන්න මේ විදිහේ ගලණයක් තියෙන බව පේන පටන් ගන්නවා. හැබැයි එකකටවත් හිත එල්ල වෙන්නේ නැහැ. හුස්ම ගැනීම තියෙන බව දන්න මූල කර්මස්ථානයේ වශයෙන් ගත්ත නිසා ඒක අර අපේ ප්‍රධාන අරමුණක් වෙච්ච නිසා ඒක අපි තියෙන බව දන්නවා. ඒ ඇරෙන්න අනිත් දේවල් එච්චර වැදගත් වෙන්නේ නැහැ. එතකොට අන්න මේ ඒවට අර ඇදිල්ල නැති නිසා අපි දැන් ඒ යමකට ඇදිලා ඉන්න තාක් එයක් ඒ දේ අල්ලගෙන ඉන්න තාක් තමයි ඒක අපිව චලනය කරන්නේ. ඒකෙන් අපිව කම්පණයක වෙන්නේ. ඒකට සද්දයක්, වේදනාවක්, හිතුවිල්ලක් ඕන දෙයකින් අපි ඒක අභිරමණය කරන වෙලාවට, එහෙම නැත්නම් ඒකට ආපතගත වෙලා ඉන්න වෙලාවේ අපි ඒකට නිස්සිය වෙලා ඉන්නේ. නිස්සිතස්ස චලිතා. ඒ නිස්සය වෙච්ච කෙනාට හැමතිස්සෙම හෙලවිල්ලක්, දැඟලිල්ලක් තියෙනවා, නැටිල්ලක්. අන්න මේ ස්වභාවය ටිකක් මේ වෙනකොට අඩු වෙලා සිහිය නිසා. දැන් ඒ නරමුණ අල්ලන්නේ නැහැ. ඒක නිස්සය වෙන්නේ නැහැ. එතකොට ඒක ඇවිත් යනවා. ආරම්භයේ මැද අග පේනවා. මේ විදිහට මේ ගලණය පේන පටන් ගන්නවා. ඒකත් එක්ක අර අනිශ්චිත බව, මේකත් එක්ක සැලෙන ගතිය, මේ අරමුණ හරහා කම්පණය වීම අඩු වෙනවා. අඩු වීම ඕන්න අපිට ශාන්ත බවක් ඇති කරනවා. මෙච්චර වෙලා එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී ගත කරන්න වෙන්නේ මේ අරමුණුත් එක්ක චලිත වෙමි, නිශ්චිත වෙලා ඉන්න වෙන්නේ, කටයුතු කරන්න වෙනවා. ඒකත් සිහියට අල්ල ගන්න පුළුවන්. ඒක දැනගන්න පුළුවන් මේක මේ පංචේන්ද්‍රිය, එහෙම නැත්නම් ෂඩේන්ද්‍රිය වැඩ කරන වෙලාවේදී මේක මේක ස්වභාවයක්. එයා ඒ තියෙන ඝර්ෂණය ක්‍රියාත්මක වෙනවමයි ජීවත් වෙනවනේ. හැබැයි ඒ බුදුපියන් වහන්සේගේ ධර්මයේ මෙහෙම ගලණයක් තියෙනවා, මෙහෙම තත්වයන් තියෙනවා. ඒවට යන්න සිහියෙන් පුළුවන් කරන්න. ආන්න මේ කාරණේ ටික ටික තේරෙනවා. තමන් විසීම මේ මට්ටම් පහු කරගෙන ඇවිල්ලා ඔන්න දැන් ඉන්නවා ශාන්තයි. මේකට ඉන්න ඔන්න කැමැත්තකුත් ඇති වෙනවා. ඇයි අර මහා දැඟලිල්ල අර නිශ්චිත බව කම්පණි අර ඒකෙන් වෙච්ච කරදරේ මිතමල වාතය කියලා කියන්නේ. මේ වාතේ නිකන් අඩු වෙලා දැන් හරි නිකන් නිදහසක් ඔන්න තියෙනවා. ඒක තමන් විසින්ම හදාගත්ත දෙයක්, හේතු සකස් කළා, සිහිය කියන කාරණේ පවත්තලා. ඉතින් ඒකට අර ගත්ත ආරම්භය තමයි උදව් වෙලා තියෙන්නේ. හොඳ ආරම්භයක් ගත්තා, ඒක එක්කම සිහිය පැවැත්වුවා, සිහියට මුල් තැන දුන්නා. අන්න ඒකත් එක්ක තමයි මේක උපයගන්නේ. ඉතින් උපය ගැනීමදී දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ ස්වභාවයට කැමති වෙනවා. හේතුව අර කම්පන චංචල තියෙන අර රළු ගතියට අපි අකමැති. ඊට වැඩිය මේක සනීපයිනේ, සුවයක් පේනවනේ. අන්න ඔය වෙනස එන්න පටන් ගන්නවා. හැබැයි අන්න ඔය දෛරුම් ගන්න ඕන. අන්න ඔය වෙනස ඇති කරන්නේ අන්න බෙදීමක්. මොකද්ද? විඥානයේ විසින් නරක හොඳයි, මේක නරකයි. අන්න ඒක දැන් ඇති කරනවා. ඇති කිරීම හරහාම අර පරණ කෙලෙස් වල එහෙම පවත්වන්න මේ ක්‍රමේ සකස් වෙලා තියෙනවා. මේ කාමයේ ඉදිත් කරන කාම සංඥාවේදී හිතුවිලි ගොඩත් එක්ක, එහෙනම් රූපය කියන මේ කය, හුස්ම ඉද්දි ඒකත් ගෙවිලා තියෙද්දි මේ විදිහට හැමතැනදීම මේ යටින් යන මේ කෙලෙස් ඕජාවක් තියෙනවා. අන්න මේක ක්‍රියාත්මක වෙන්න ක්‍රමේ සකස් වෙලා තියෙන්නේ. ඒකට මාය කියලාත් කියනවනේ සංකල්පෙත්. අන්න මේ ක්‍රමේ මෙතෙන්දී ක්‍රියාත්මක වෙන්න හදනවා. ඒ තමයි අරක හොඳ නෑ, දැන් මේක නම් ශාන්තයි, මේක හොඳයි. ආන්න මේක දකින්න එක තමයි දැන් කරන්න තියෙන්නේ. මේ මට්ටමට ගියාන් පස්සෙත් මෙන්න මේ විදිහට බෙදලා මේක හොඳයි අරක නරකයි කියලා වෙන් කරලා මේ ඒ තුලත් මම යා ක්‍රියාත්මක වෙන්න පටන් ගැනීම දකින්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ශාන්ත බව පියා ගැනීම වාසියක්, ඒ සතිය ක්‍රියාත්මක වීම හරහා අමතර වාසියක් සමාධිය ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ගොජයක් තියෙන මේ ගලණය දකින්න පුළුවන් වෙලා තියෙනවා. කය කියන අරමුණ පවා හුස්ම පවා ප්‍රධාන වෙලා නැහැ. ඒකෙත් එල්ලිලා නැහැ. ඒකත් අමතරව හැබැයි තියෙනවා. Tamanට අවශ්‍ය වෙලාවක ඒකට යන්න පුළුවන් දිශා තියෙනවා. මේ අත්වාරුවක් උදව්ව එහෙම තියාගෙන මේ ගත කරලා තියෙනවා. ඒ නිසා දැන් බලන්න පුළුවන් මෙන්න මේ කැමැති අකමැති රුචි අරුචිකම් කියන කාරණේ. එතකොට අර සතිපට්ඨානේ කයෙන් පටන් ගත්ත එක වේදනා චිත්ත ධම්මානුපස්සනා කියන මේ කාරණා මට්ටමෙන් ටික ටික එහා පැත්තෙන් දියුණු වෙනවා. මේ පැත්තෙන් ධර්මයේ සති බෝධිපාක්ෂිය වශයෙන්, සතින්ද්‍රිය සති බල ආදි වශයෙන් වැඩි වැඩි ඉදිරියට යනවා. මේ විදිහට ධර්මයේ ක්‍රියාත්මක වීම තමන් තුළින් දකින්ද මේ විදිහට එන අවස්ථාවට පැමිණීම නැවත නැවත තමන් සි උපයා ගන්න. මේ විදිහටම ඔය පරිසරය සකස් කියලා දීලා ඒ උපයා ගැනීමෙන් අනතුරුව මේ විදිහට මම යා ක්‍රියාත්මක වීම මේ හරහා දකින්න කියලා ආරාධනයක් කරන්න පුළුවන්.
බොහෝම පින් ඔබ වහන්සේට ස්වාමීන් වහන්ස මේ දැනට වෙනත් ලිඛිත වාර්තා ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා අපිට සම්බන්ධ වෙන පිරිසට අවස්ථාවක් ලබා දුන්නට කමක් නැහැ නේද? ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා.
දෙමු නේද?
හොඳමයි ස්වාමීන් වහන්ස. එහෙමනම් මේ බොහොම කාරුණිකව ආරාධනා කරනවා මේ සහභාගී වෙලා ඉන්න පිරිසට ඔබට කමටහන් සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් අද දින ධර්ම දේශනාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් සූම් මත ඔසවා ඉදිරිපත් කරන ලෙසට. මොකද අපිට සතියකට පාරක් පමණයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ ලැබී තියෙන වෙලාවෙන් ප්‍රයෝජන ගන්නවා නම් ඒක මම හිතන්නේ බොහෝම වටිනා දෙයක් කියලා මම හිතනවා. නදීප් ඉදිරිපත් වෙලා ඉන්නවා. නදීප් ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න.
මොහොත් පිං ශ්‍රී ලංකා අක්කා, අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, ධර්ම දේශනාවෙත් පොඩි අදහසක් ඉදිරිපත් වුණා. සමාධිය පොඩ්ඩක් ආසා වෙන ගතිය, විපස්සනා සමාධියද ඊළඟට සමත සමාධියද කියන එක හොයනවා කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේත් මම හිතන්නේ අර කලින් පිළිතුරු දෙනකොට කිව්වා සමතේ පැත්තට බර වෙනවද කියන එහෙම අදහසක් මොනිටද ඉදිරිපත් කරා. ඒක කියනකොට ස්වාමීන් වහන්සේ මට දැනෙච්ච දෙයක් තමයි සමහර වෙලාවට දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්න තමයි මේ හේ ෆීවර් කියලා එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ලංකාවේ අපි පීනස් කියන්නේ ඒ වගේ තමයි. ඊට වඩා ටිකක් වෙනස් මේක.
මරින් තේනවා හැදිලා මිත්
තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ඒකට ඇසුත් කසනවා, උගුරුත් කසනවා, නහය දැවිල්ලයි සමහර වෙලාවට. ඉතින් මං ස්වාමීන් වහන්සේ බෙහෙත් ගන්න සාමාන්‍යයෙන් ඕ වගේ ලෙඩවලට පොඩ්ඩක් අර බොඩි එකේම ඉමුනිටි එක හැදෙන්න දීලා ටිකක් ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අපි හිතන්නකො පරියන්කයක් කරනකොට දැන් මේ ආනාපානේ වැඩනවා. දැන් ආනාපානේ බලන්න කොහොම ස්වාමීන් වහන්සේ මේ නහය කිලිම්බ පුළුන් කැල් දෙකක් ගහලා වගේ උස්ම ගන්න බෑ දැන්. මට මතකයි ගොඩ කාලෙකට ඉස්සෙල්ලා එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා සමාන සමාන පත්‍රයක දාලා තිබුණා. දැන් මේ ආනාපානේ කියන ගන්නකොට දැන් හෙම්බිරිස්සාව හැදිච්ච කෙනෙක් හුස්ම ගන්න කොහොමද කියලා. ඒක කියනකොට මටත් ඉතින් හිනා ගියා ඇත්තනේ කියලා එලා. නමුත් දැන් මගේ මේ ප්‍රශ්නේ සම්බන්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ මම ආනාපානයක් කියලා හොයන්න යන්නේ පරියන්කේ වාඩි වෙලා කයට සිත යොමු කරලා හුස්ම නැතත් ස්වාමීන් වහන්සේ මේ උදරයේ පිම්බීම හැකිලිම කොහොමත් තියෙනවනේ. ඉතින් නහය හුස්ම ගන්න බැරුණා, කට පොඩ්ඩක් අරගෙන හුස්ම ගන්න පුළුවන්. ඉතින් මං කරන්නේ ස්වාමීන් වහන්සේ උදේ නැගිට ගාව මම මේක ඇත්තටම දැන් ඔය සතිය කියන එක වඩන්න ඉස්සෙල්ලා ඉස්සර ඔය නද යෝග කරනකොටත් පොඩ්ඩක් අර ප්‍රාණයාම කරන ඒ පැත්තට බර වෙලා කරා ස්වාමීන් වහන්සේ. මට කියන්නේ ඒක අමාරු හින්දා. නමුත් දැන් සතිය වඩන්න ගත්තට පස්සේ දැන් ශරීරයට හිතය දාලා උදරේ පිම්බීම හැකිලීමට දාලා ඕක බලාගෙන ඉන්නකොට අර හුස්මක් කියන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉබේම සමාධිය කියන තත්ත්වයට යනවා ස්වාමීන් වහන්සේ. මම එතනදී වර්ග කරන්න යන්නේ මේ විපස්සනා සමාධියද සමත සමාධියද කියලා. නමුත් අර ශාරීරියේ සිදුවෙන ඒ කැරික් එකත් එක්ක යම් සංසිඳීමක් ඇති වෙනවා. ඕක මගේ මේ හේ ෆීවර් එකට උදේට සාමාන්‍යයෙන් මම කරන්නේ මට තේරෙනවා දැන් අද බඩු තමයි කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් පරියන්ග ටිකක් වැඩි කරනවා. කියන්නේ පැය භාගයක් කරනවා නම් පැයෙම ඉන්නවා. එහෙම නැත්නම් පැය සමහර දවසට ඉතින් පැය කියලා හිතාගෙන ඉතින් පැය කහමාරක් විතර යනවා. එහෙම වෙනස වුණොත් අර පොඩි එනර්ජි එකක් එනවා. හිතන්නකො අපි දැන් ලංකාවේ ගන්න ටැබ්ලට් එක තමයි ස්වාමීන් වහන්සේ මට මතකෙ තියෙන්නේ. ගත්තම පැය හතරක විතර ඉෆෙක්ට් එකක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. අර පරියන්කෙත් ඒ විදිහටම මට පොඩි ටැබ්ලට් එකක් ගත්තා වගේ ඉෆෙක්ට් එක තියෙනවා පැය හතරක් විතර. ආපහු ආයි ලන්ච් ටයිම් එක එනකොට තව ගෙදර ඉඳන් වැඩ කරන ස්වාමීන් වහන්සේ ආයි පැය භාගයක් විතර ඉන්නවා. දැන් මේ කුසල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව කරනකොටත් දැන් ප්‍රශ්නේ තියෙනවා. මම කරන්නේ අහගෙනම එහෙම හිතට කයට හිත දාලා ඔය මේ වැඩේම කරා ස්වාමීන් වහන්සේ. එතකොට මට ඔය තියෙන ප්‍රශ්නේ නෑ, හුස්ම ගන්න අමාරුවක් නෑ. ඉබේ වැඩේ සිද්ධ වෙගෙන යනවා. දැන් ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ මට ඔතන තියෙන මේක පොඩි අර ලුක් ස්වාමීන් වහන්සේ සඳහන් කරනනේ මේක අපි ගන්න ප්‍රැක්ටිස් එක දැන් ඔය සමාධිය හෝ අපේ සතිය මෙය කරගෙන ඉමු අර වක්‍රාකාරයේ ඒ කියන්නේ අර උත්සාහයක් යොදලා අපේ වාසියට යොදා ගන්නවා. අන්න එතනදී මට පොඩි ටික අර වංචාවක් කිරීමේ වගේ දෙයක් කරනව නේද කියලා පොඩි හැඟීමක් එනවා ස්වාමීන් වහන්සේ. ඒක මට වාසියට කියන්න කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං තිරුවන් සරණයි.
දැන් අමාරු යට කරගන්න ඔන්න සතිය වැඩ සපල් ගන්න හදනවා එහෙම.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. වඩනවා ඒ සස ඉතින් පරියන්කේ කොහොමද ඉතින් අර මං හැමදාම උදේට යනවා උදේටයි රැටයි. නමුත් ඉතින් අර වැඩි වෙච්ච දවසට ටිකක් පොඩි ටැබ්ලට් එකක් දෙන්න වගේ වැඩි වෙලා ඉන්නවා ස්වාමීන්
වහන්සේ. ඒක මේ ඒකේ ගැටලුවක් නෑනේ අපි මුල් තැන දෙන්නේ සතියට. දැන් ගැටලුව තියෙන්නේ ඒකෙන් ලැබෙන ওই සමාධියට මුල් තැන දෙන ප්‍රශ්නේදීනේ. දැන් මේක අපි සතිය වඩන ගමන් අමතර වාසියක් ලැබෙනවා සමාධිය. ඒක පාවිච්චි කරනවා ලෙඩේ ආපු වෙලාවට. කිසි ගැටලුවක් නැහැ. ඒක මේ දැන් අපි පාවිච්චි කරනවා. ඉතින් එහෙනම් අපි අත යට තියන්නේ සමාධිය. එතකොට සමාධියට මුල් තැන දෙන දැන් ලෙඩ වෙච්ච කෙනෙක්ට සමාධියට මුල් තැන දීපු කෙනෙක්ට වෙන්නේ ලෙඩ වුණාම එයාට මේක කරන්න බෑ.
කරන්න බෑ.
ආට සත් මේ සතියර නෙමෙයි අමුල් තැන දුන්නේ සමාධිය නිසා. සමාධියට දීලා වැඩේ යනකොට ලෙඩේ ඇවිල්ලා උඩට සමාධිය වෙන්නේ නැහැ, ලෙඩේ තමයි මතුවෙලා ඉන්නේ. ඉතින් ඒක වෙනවා. මේක බුදු පියන් වහන්සේ කාලෙත් ස්වාමින්වහන්සේට වෙනමනේ. ඒ ස්වාමින්වහන්සේගේ හොඳට සමාධියට මුල් තැන දීලා අවුරුදු ගාන හොඳට ගත කරා. ඕන මොහොතක තමන්ගේ සමාධියට යොමු වෙන්න පුළුවන්. ගන්න මරණ මොහොතේ ආවා ලෙඩත් එක්ක බෑ ආන්න විශ්වෝපයටපත් වෙනවා. ඒතර බුදු පියාණන් වහන්සේට වඩින්න කියලා ආරාධනා කරෝ ගන්නවා කියලා. මේ හැම තිස්සෙම වඩින්නේ නැහැ බුදු පියාණන් වහන්සේ. මේ අවස්ථාවේ වැඩලා 30 වගේ නමක් මොන මතක ඒ ස්වාමීන් වහන්සේට මේ විමසනවා මේ මොකද ගැටලුව? මේ හොඳට සමාධිය තිබුණා ඕනලාවක් ගන්න පුළුවන්. දැන් මේ ලෙඩ ඇඳේවි බැරි වෙනවා නේ මෙච්චර කරපු මට මෙහෙමයි කියලා වික්ෂෝපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා අන්තිම මතක් කරාම බුදු පියාණන් දේශනම සීල ගැන ගැටලුවක් තියෙද? සීල ගැන නම් එහෙම ගැටලුවක් නැහැ. ඒතකොට දැන් ඔකේ තේරෙනවා මේ සීලේ කොච්චර තිබ්බත් ඒ කියන අවස්ථාව වෙනකොට ඒ මුල් තැන දීලා තියෙන සමාධියට නම් ඒක අල්ලගෙන නම් ඉන්නේ. ඒකට නම් ප්‍රධාන තැන දීලා තියෙන්නේ අඬන්න වෙනවා. ඉතින් මේ විදිහට අවස්ථාව උදා වෙලා තියෙන නිසා බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි හිත සනසලා එහෙමනම් මනුස්සයෝ මේ මගේ බුද්ධ ශාසනයෙත් ඔය සමාධියට මුල් තැන දීපු එකක් කියලාද හිතන් ඉන්නේ කියලා විමසනවා. ටිකක් තදින් ඒක පෙන්නලා දෙනවා. ඒ නිසා ඔය තියෙන ටික මද ඕක ඇති සතියට මුල් තැන දීපන් කියන අදහස් තමයි ඉතින් ඒතු කරන්නේ. ඇති කරලා මේ කායන මාර්ගයේ බුදු පියාණන් දේශනා කරලා තියෙද්දි මොකද්ද මේ කරන වැඩේ කියන වගේ ඒ කාර්යය මතු කරාම මේ ස්වාමීන් වහන්සේ යන්න ඒ වචනත් එක්ක අර තිබ්බ වික්ෂෝපයේ විනිවිදලා විහාරා සිහිය උපදවා ගන්න දක්ෂ වෙනවා. ඊට පස්සේ තමන්ම ඒ කාරණේදී සමාධියත් අමතර වාසි විදිහට උපයාගෙන ඒ රහත් වෙලා ධර්මී පිරිනවන පෑවා කියලා ඒ හරි ප්‍රසිද්ධයි මේ ධර්මී කතන්දරේ. මේ සමාධිය සතිය වෙන් කරන තැන්වල ඔක තමයි උදාහරණෙ ගොඩක් පෙන්නන්නේ. ඒ නිසා එහෙම එකක් තියෙනවා. ඒ වගේමයි ඔය මේ සතිය මුල් තැන දීපයට ඔය අසනීප ආහම හොඳට තේරෙන එකක් තමයි. අපි ඔය සතිමත්ව වඩනේ කරලා සතිය වඩලා අපි කියන්නේ ස්ලෝලි මයින්ඩ්ෆුලි සයිලන්ට් කියලා සතිපාසලේ. ඔන්න ඕක එනවා ඉබේම. ඔය ලෙඩක්ව දැන් හොඳට තේරෙනවා ඇති මේ ඔය උණ වගේ ලෙඩක් අහම කොහොමඩක්වත් ස්ලෝලි මයින්ඩ්ෆුලි සයිලන්ට්ලි තමයි. කොහොමඩක් ඉක්මන් වෙන්න බෑ උණ වැඩි වෙනවා. දඟලන්න කෑ ගහන්න බෑ උණ වැඩි වෙනවා. ඒ නිසා සතිය ඉබේම වැඩ කරනවා. අන්න මෙහෙම ස්වභාවයක් මුළු ඒ දවසම වෙනවා. එහෙම කෙනාට අර අමතර දෙයක් තමයි ඔය උදේට සක්මන් පරියන්කේ සක්මනක් කරනවා මෙච්චර වෙලාවක් කරනවා කියලා කියන්නේ. ඒතකොට එතෙන්දී ඇත්තටම ඒ සමාධියෙන් දෙන මේ ප්‍රතිශක්තිය තමයි ලබා දීලා තියෙන්නේ ඔය මේ සතිය කියන එක දවසේම තදින් හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒකනේ සමහර තැන්වල තියෙන ලෙඩෙක් වගේ ඉන්න කියලා මේ උඩ බුදු පියාණන් උපදෙස් දෙන්නේ. අතපය පණ නැති කෙනෙක් වගේ ඉන්න, ඔළුවේ බීරෙක් වගේ, මෝඩෙක් වගේ, ආන්නේ විදියට ඉන්න, සිහියෙන් ඉන්න කියන එකයි උපදෙස්සේ පැත්තේ. ඒක ඉබේ වෙනවා සිහි ලෙඩක් හැදුන වෙලාවට. නිසා මේ දඟලන කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒක හැදිච්ච වෙලාවට තේරෙනවා මෙන්න මෙහෙම ඉන්න එක තමයි මේ කියලා තියෙන ලෙඩෙක් වගේ ඉන්නයි කියලා. අනේ හොඳට සිහිය ක්‍රියාත්මක වෙනවා. හිතුවට හදිසි වෙන්න බෑ. අතපය පොඩ්ඩක් හරි බරට හේරමෙ කරොත් ඕන උණ වැඩි වෙන පටන් ගන්නවා. උණ අමාරු වෙනවා, ඇඟට තේරෙනවා. මේ දැඟලෝ බව Tamanටම තේරෙනවා. ඒ විදියට අර ඇඟෙන් හදනවා. ඒ නිසා ලෙඩේ හැදිච්ච වෙලාවට සතිය නම් හොඳට වැඩ කරනවා. විදිහට සමාධිය වාසියක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා සති සමාධි කියන කාරණා ඇත්තටම මේ කරගෙන යන ආකාර අනුව ඒක අපිට දෝලණය වීමක් වෙන්නේ. මේක මේ විදර්ශනා සමාධිය, මේක සමත සමාධිය කියලා එහෙම එකක් ලොකුවට වෙන් කිරීමක් කරන්න තමන්ට එහෙම නම් කරන්න බෑ මේ යන විදිහට. ඒ නිසා දැන් අපි අර පළවෙනි වතාවේ දැක්කේ හොඳට කාලු කකුල් හොඳට ප්‍රකටයි, කකුල් දෙකේ වම දකුණු වෙනස ප්‍රකටයි. ඒකම හිත දුවන සද්දෙට සද්දේ උරන එකඟ බවට බාධාවක්. හොඳට එතෙන්දී යා සමතේට මුල් තැන දීලා, හැබැයි ඒක කැඩිලා සිහිය වැඩ කළා හොඳටම. කකුල් දෙකේ හිත තියෙන තාක් ඕන සමතේ, අඩි පියවර ඉස්සරහට යනකම් සමතේ තියලා තියෙනවා. කැඩිලා හිත සද්දෙට ගිහිල්ලා ඒ බව දැනගෙන ආපහු ගන්නකොට ඔන්න විදර්ශනාව ක්‍රියාත්මකයි. ඉතින් මේ විදිහට ওই දෙකම මාරුයි මාරුට වෙනවා. ඒක දැනගෙන අපි යන්නයි තියෙන්නේ. නිසා මේ සමත සමාධි, විදර්ශනා සමාධි කියලා මේ නම් වශයෙන් ක්‍රී කියන කාරණා මේ මොහොතට, එහෙම නැත්නම් මේ වෙලාවට ඒක මේ දෙයක් වුණාට වෙනස් වෙවි අනේකක් මේ සතිපට්ඨානෙත් කියනකොට. මෙහෙම නිත්‍ය මෙච්චර මෙහෙම ඉන්න සමාධියක්, මෙහෙම අදිෂ්ඨාන කළා මේ ඉන්න මේ ඥානයක් කියලා එහෙම කාරණයක් මේකේ ඒක පිටතර ප්‍රකට වෙන්නේ නැහැ. මේක වෙනස් වීම අනිත්‍ය ප්‍රකටයි මේ සතිපට්ඨාන. ඒ නිසා ඒක බර කළා තියෙනවා විපස්සනාවට සතිපට්ඨානය සමසතලිස්කමට හරන සමතේට කියලා. ඒ නිසා මේ කරගෙන යනකොට ගොඩක් වෙලාවට ওই දෙක අතරේ මාරුව වෙනවා. තමන් අර බර වීම, තමන් හිත කැමැත්ත කොයි පැත්තටද දරන්නේ, අන්න ඒක හරහා යා ඒකට බර කෙනෙක් කියලා බවට පත් වෙනවා. ඒ ඇරෙන්න තමන් මේකට බරයි, සමතට මම දැන් කැමති, මේ එකඟ වීමට මේ සැපයට කැමති කියලා තේරෙනකොටම ඒක එතනින් ඉවර වෙනවා, විපස්සනාවට වැටෙනවා. සමතේ තිබුණත් ඇයි දන්නවනේ, දැනුවත් බව තියෙනවනේ. ඒ දැනුවත් බවත් එක තමයි මේක ඉදිරියට යන්නේ. හොන දෙයක් දන්නවා, පජානාති, ඒක දැනුවත්. දැන් සමතේ තියෙනවා ඒක දන්නවා. ඔන්න හිත කැඩුනා ඒකත් දන්නවා. දන්නකොට ඔයක සමතේ යානිකයෙක් නෙමෙයි, එතකොට එයා විපස්සනාට වැටිලා. තේරුණා? ඔය වගේ මේ එක මොහොතක වෙනස් වෙන එකක් තියෙන්නේ. මේ මොහොතක් මොහොතක් වෙනස් වෙන කාරණා තමයි ඔය අපි අත්විඳින්නේ. ඒකේ විස්තර කලින් වතාවලත් ඒ පිළිබඳව තිබුණා. ඉතින් ඕකෙදිත් තියෙන්නේ මේ වෙච්ච වාසිය ගන්නයි තියෙන්නේ. දැන් ලැබිච්ච විවේකය හැමදාම හම්බෙන්නෙත් නෑ. ලෙඩක් හිතලා ගන්නත් බෑ. ඉඳලා ලෙඩක් හදුනහම ලැබෙන මේ ධර්මමය විවේකය හොඳ සැපට භුක්ති විඳින්නයි තියෙන්නේ ඔය විදිහට.
එහෙමයි ස්වාමීන් වහන්ස. ලෙඩ කියන්නේ ස්වාමීන් වහන්ස දැන් මේ දවස් ටිකේ නිකන් වාට්ටුවක් වගේ වුණා. දැන් ඒ හසේ කිඹුහුන් යනකොට පොඩ්ඩක් පැත්තකට හැරිලා හිටියේ වාගේ මේ පිටිපස්සේ මාසල් ක්‍රෑම්ප් එකක් ඇවිල්ලා. දැන් කොහොම හරිද හැරෙන්න බෑ ඒක හින්දා. නමුත් සවස පරියන්කට මම කොහොම හරි අර අමාරුවෙන් වාඩි වෙනවා. වාඩි වෙලා ආපහු එකම දේ ඉතින් ආයි කරනවා. එතකොට අර වේදනාව දැන් නැගිට්ටම තියෙනවා. පරියන්කෙදි නෑ ස්වාමීන් වහන්සේ. අර එතනත් ඉතින් පොඩි මැජික් එකක් වගේ, මැජික් එකක් නෙවෙයි ඉතින් අර ඒ වාසිය තියෙනවා ස්වාමීන් වහන්සේ. අර සුළු කාලයකට හෝ ඒ වේදනාව, ඔව් වේදනාව නිකන් මොනවාද අපි කියන්නේ පේන් කිලර් එක ගැහුවා වගේ ඒ වාසිය ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
නෑ අනිත් කෙනෙක්ට ඉතින් මේ මිනිස්සු ලෙඩා කියන්නේ අයියෝ මම ලෙඩා කියලා. ඉතින් ලෙඩේම තමයි හොඳ වෙන කම්ම මේ කයේ වේදනාව තියෙනවා, දුක් වේදනාව. ඊට පස්සේ අමතරව දෝමනස්සේ ඇවිල්ලා වද දෙනවා. මේ දෙක එකතු වෙලා ලෙඩේ හොඳ වෙනකන් ආයි ඉතින් මරුණට වැඩිය දුකක තමයි ඉන්නේ. දෝමනස්සේ තමයි මේ තරමදී. අයියෝ මට උඩා මටමයි උනේ මෙච්චර වැඩ තියෙදි, මේ වැඩ ටිකක් තියෙන ගොඩක් දැන් පාඩු වෙනවා. අර මේ ඉතින් ওই කෑල්ල මෙතන නැහෙනේ. ඒක තමයි හොඳම දේ. ඒක ඇත්තටම තියෙන කොට ඒක තේරුම් ගන්නත් බෑ. මේක මේ විදිහට වෙලි කරගත්තාම අනිත් ඕන කෙනෙකුට ඒක පේනවා ආදර්ශයක්. මේ මෙහෙම තියෙද්දි මේකේ තියෙන මේ දේවල් ටික කඩා ගන්නෙ නෑ, ඒ වගේම ගලණේ නවත්ත ගන්නෙත් නෑ, අපි පුහුණුව කඩා ගන්නෙත් නෑ. ඒ තියෙන අලුත් අත්දැකීමත් ඒක අපිට විනෝදයක් සතුටක් ඇති කරලා දෙනවා. මේ මහා දුක් කන්දක් අත අයින් කරලා ඉන්නේ දෝමනස්සේ නැති එක. මේ දෝමනස්ස කියන එකත් එක්ක මේ සමහර චූටි ලෙඩ මිනිස්සු යට කරගෙන ඉන්නවා දවස් කීපයක් වුණත්. ආන්න ඒක නැති බව මේ විදිහට කතා බහ කරනකොට තමයි මේ කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්න්නේ, තමන්ට තමන් තේරුම් ගන්න පුළුවන්න්නේ. ඒක තමයි මේ අවශ්‍යතාවය. ඉතින් ඒක තමයි බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඒ ආශ්චර්යය. ඉතින් ඒවා අපි භුක්ති විඳිනවා මේ සතියත් එක්ක. ඔබට බුදුපියාණන් වහන්සේ සහ කල්යාණ මිත්‍රයන්ගේ මේ ලැබිච්ච නිසා අපිත් ඉතින් මේ විදිහට පොණේම යනවානේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලාගෙත් වගකීම බොහොමත්ම අගය කරනවා. බොහොමකින් ස්වාමීන් වහන්සේ.
බොහොම පින් ස්වාමීන් වහන්ස. ඊළඟට තව ස්වභාවයේ ඉන්න යම් කෙනෙකුට තමන්ගේ ඇති ගැටලුවක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් තවමත් කාල වේලාව තිබෙනවා. ඒ සඳහා සූමත්ව සවා ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස, දැනට කවුරුවත් ඉදිරිපත් නොවන බවක් පේනෙන්න තියෙන්නේ. එම නිසා මම නදීප්ට වැඩසටහන යළිත් බාර දෙනවා. ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි.
බොහොමත් පින් නාමත්ම බොහොමත් පින් ලිලංකක්හා. මං හිතන්නේ අපි කවුරුවත් ඉදිරිපත් වෙලක් නැති නිසා වැඩසටහන එහෙනම් අදදිනේ සමාප්ත කරන්න කරමු. ඒ සඳහා අපි අවසාන වශයෙන් සිදු කරන්නේ පුණ්‍යානුමෝදනාවයි. අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නේ අපේ පාලි මාම කරුණාවදලා සිටිනවා. අපි වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස තෙරුවන් සරණයි.
බොහොම පින් නදී තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම සහභාගී වී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දවසේත් අපගේ අනුකම්පාවෙන් අපගේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා ගැඹුරු ධර්මයක් බොහොම සරලාකාරයෙන් වටහා දෙනු ලැබුවා. ඒ වගේමයි අපගේ ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේ අප පිරිසගේ සතිය පිළිබඳ වාර්තාවලට සහ ප්‍රශ්නවලට ඉතා අඟනා පිළිතුරුත් අර්ථවත් උපදෙස් සහ අනුශාසනා ලබා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණ වන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් එමෙන්ම මේ වැඩසටහන් සංවිධානය කළ සියලු දෙනාටත් සහභාගී වී සිටින අප සියලු දෙනාට මේ පිණින් සසර ගමන කිටිකර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයින් අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තා වතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තා වතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තා වතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ධර්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම අපි අපගේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. දැන් අපගේ ප්‍රාර්ථනේ, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. සාදු සාදු සාදු. ඔබ වහන්සේලාට වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්තේ.
කමතබ්බං
ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ. තတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සීලිසනිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සුපත්ත්වා.
සාදු සාදු සා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිත්තුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සදා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සා.
දෙරුවන් සරණයි සුපත්
වේවා. සරණයි ස්වාමීන් වහන්ස.
බොහොමත්ම පිං උපාලි බාබා.
නැයි බොහොම පිං.
වැඩසටහන සමාප්ත කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. කාට හරි අදහසක් හරි ඉදපත් කරන තීරණ තප්පර කිපයක් වෙන්න පුළුවන්. එහෙම ගොඩක් ඇති බවයි පේන්නේ. එහෙනම් අපි සියලු දෙනාම ලබන සතියේ තමයි සතිමත් සතියක් වේවා. දෙරුවන් සරණයි.
දෙරුවන් සරණයි සියලු දෙනාටම.